හොඳයි ගෞරවනීය සාමින් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ 147 වෙනි භාවනා වැඩසටහනේ ඇත්තරම අද සාමාන්‍යයෙන් අපි කරන්නේ ධර්ම සාකච්ඡා වාරයක් තමයි යෙදලා තියෙන්නේ මේ නමුත් අද හවස් වරුවේ වෙනත් කටයුත්තක් ඉදලා තියෙන නිසා අපි අදහස් කළා මේ ප්‍රශ්න යමක් තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා ඊළඟට මූලික උපදේශ වශයෙන් වචනයක් මේ කට්ටියට කතා කරන්න. මොකද මේ සංවිධායක මෑණියෝ මතක් කළා 150ක් විතර වගේ ආරම්භක යෝගින් ඉන්න බව. ඉතින් අපි කෙසේ නමුත් කොයි කටයුත්තක් පළමුව අපි සියලු දෙනාම එකතු වෙලා නමස්කාරය කියලා මේ කටයුත්ත ආරම්භය සපයා ගනිමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. ඒ වගේම අද ලිඛිත ප්‍රශ්න දැනට මුකුත් ලැබිලා නැහැ. ඉතින් කාට හරි විශේෂ යමක් ප්‍රශ්නයක් විශේෂයෙන් දැනගන්න තියෙනවා නම් මම ආරාධනා කරනවා ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ අපි ඒකර හැකි පමණින් සාකච්ඡා කළා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් ආරම්භක යෝගීන් අරමුණු කළා ධර්මයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නිසා මුලින්ම කාට හරි යමක් ප්‍රශ්නයක් ගැටලුවක් කරගෙන යන භවනාවේ යම් අපැහැදිලි තැනක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා.
අවසන් සයන්හන්ස එක දිගට භාවනා කියන විදිහට ටිකක් වෙලාවකට මේ සිහි කරකැවිල්ලක් වගේ එනවා.
ඔව්.
ඒ විලාගේ වෙලාවට කොහොමද කරෙත්තිම?
ඒ කියන්නේ භාවනා කරගෙන යන අතරවාරේ දෙන්නේ?
නෑ. භාවනා කරන අතරවාරේ දෙන්නේ නෙමෙයි.
ඔව්.
ඊට වාඩි වෙන්න ප්‍රථමයෙන් ටිකක් තියෙනවා මට කරකැවිල්ලක් වගේ. එහෙම. ඒ වගේ වෙලාවට ඇඳි හාන්සිලා වගේ එහෙම එතු මෙහෙම කෙලින් ඉඳගෙනම කරන්න ඕන කියන එකක් තියෙනවද?
නෑ එහෙමම අවශ්‍ය නැහැ. හුඟක් කියන්නේ ඇතම් වෙලාවට අපි කායික වශයෙන් දුර්වල නම් එතකොට ඇත්තටම මේ ඉඳගෙන මේ පරයන්කයක් මේ විදිහට අපි කොන්ද කෙලින් තියාගෙන ඉඳීමේ පවා ලොකු ශක්තියක් වැය වෙනවා.
එහෙමයි.
අපි හුඟා දුර්වල අවස්ථාවේදී ඒ හින්දා අපි මෙහෙම හොඳට ඍජුව වාඩිලා ඉඳගෙන කරනවා කියන්නේ ටිකක් වෙහෙසක්. එතකොට අපි තුමු දැන් ගක් රෝගීව ඉඳලා අපි තුමු සුව වෙනවා කියලා. එතකොට අපි ඒ එක පාටම පටන් ගනිද්දී මේ විදිහට වාඩිලා හොඳට කොන්ද කෙලින් තියාගෙන වාඩිලා හුඟක් වෙලා ඉන්න අමාරුයි. එතකොට තමයි තේරෙන්නේ මේ ඉරියව්වක් පැවැත්වීම පවා කොයිතරම්නම් ශක්තිය වැය වෙන දෙයක්ද කියන එක තේරෙන්නේ ඒ වගේ හුඟා දුර්වල වෙලා මේක කරන අවස්ථාවකදී. ඉතින් ඒ වගේ වෙලාවට කමක් නැහැ පොඩ්ඩක් පුටුවක් භාවිතා කරන්න. පුටුවක් භාවිතා කළා පොඩ්ඩක් ඇඳ තියෙන පුටුවක් භාවිතා කළා ඒකේ හේතු වෙලා භවනා කරාට වරදක් නැහැ. එහෙම නැත්තම් නිින්ද යන්නේ නැත්තම් පොඩ්ඩක් හාන්සි වෙලා කරත් වරදක් නැහැ. ඇත්තටම ඔය හාන්සි වෙලා කරන එකේ තියෙන වැරද්ද තමයි අපිට අර පහසුව තියෙන ඉරියව්වේ පහසුව වැඩිකමට නිින්ද යනවා.
එහෙම යන්නේ නැන්නේ සොයනවා මම කරලා තියෙනවා කලින්.
හොඳයි. ඒක නම් වරදක් නැහැ. පොඩ්ඩක් අර අවධානය පවත්වන විදිහේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් අපි ඉඳගෙන ඉන්න භාවනාවේදී අවධානය පවත්වන්නේ අපි තුමු ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ආනාපාන සතිය අවධානය පවත්වනවා නම් අපි මෙතන අපිට පහසුවේ කය මේ වගේ නිකන් ඍජු කෝණාශ්‍රය විදිහට තියෙනවා මෙතන අවධානය පවත්වනවා. දැන් අපි දිගා වෙලා සාහන්සේලා කරද්දී එහෙම නෙමෙයි තනිකරම මුළු කයම එකම රේඛාවක් වගේ තියෙනවා. ඒකේ උඩම කොටසට ගෙනල්ලා අවධානය පවත්වන්න ඕනේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි හුරුුණාට පස්සේ කරන්න පුළුවන්. හැබැයි ඉක්මනටම නිින්ද යනවා. නිින්ද යන ගතිය එන්න ඉඩ තියෙනවා. එහෙනම්දා අර සතියෙන් යුක්තව පුළුවන් තරම් අවධානය යන්න. කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කොයි ඉරියව්වත් සුදුසුයි. එහෙනම්දා අපිට මේක නුසුදුසුයි කියන්න බෑ. උත්සාහ කළ බැලුවට වරදන්නේ නෑ. ඒ මෑනියෝ එහෙම කරද්දී කරකැවිලෙන්නේ නැහැ කියලා තේරෙනවද?
කරකැවිලෙන්නේ නැහැ. ඒකට අර හරීරී ඇට සැකිල්ල වගේ, සුවගේ මල කඳක් වගේ එහා මෙහා
හෙලෙනවා.
ඔව්. එහෙම පේනවා.
ආහ්. එහෙම පේනවා. එහෙම. ඒක يعني කරදරයක්ද?
ඒක කරදරයක් නෑ. ඉස්සර නම් බය වුණා. දැන් එහෙම ගන්නෑ.
හොඳයි. يعني පුළුවන් නම් එතෙන්දිත් ඒ කියන්නේ දැන් අර තමන්ගේ හිතේ තියෙන මේ දැන් ඔය මට්ටමේදී විශේෂ ලොකු ග්‍රහණය කිරීමක් නැහැනේ හිතේ. නිකන් සාමාන්‍ය අතහැරීමක් තියෙනවනේ. ඒ නිසා අර වගේ ලොකුවට මේ අරම රූප සංඥාවක් අරගෙන අපි ඒකෙන් අපේ තියෙන ග්‍රහණය අතහරින්න උවමනා කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එච්චර දෙයක් උවමනා නැහැ. ඒකෙන් හිත හොඳ අයින් කරගෙන ඉරියව්වට දාන්න පුළුවන් නම් හුස්ම රැල්ලකට දාන්න පුළුවන් නම් ඒත් හොඳයි. අරක දැන් අත්‍යවශ්‍ය නැහැ. Tamanට මුල් කාලයේදී නම් අපි තුමු භවනා කරන්න කිසිම උනන්දුවක් නොතිබිච්ච කාලෙදී ඔන්න අපි අපේ කායික ඉරියව්ව භාවිතා කරනවා මලකඳක් වගේ ඉස්සරහා පේනවා ඒ වගේ විවිධාකාර දේවල් වෙන්න පුළුවන් මරණානුසතිය
තමන්ගේම කායය
ඒකම වැටහෙනවා මේකේ වරදක් නැහැ හැබැයි වැරදක් නැහැ අර ඒක අපිට රූප සංඥාවක් වශයෙන් ඇස් දෙක පියාගත්තාමත් නිකන් වැටහෙනවා නම් මුල් අවස්ථාවේදී ඒක ප්‍රයෝජනවත් වෙනවා අපි හිතමු නිකන් දැන් මෑනියෝ නෙමෙයි මම නිකන් සාමාන්‍ය වශයෙන් නිකන් ආරම්භක යෝගියෙක් අපිටමූ භාවනාවට වාඩි වුණාම කෙනෙක්ට දැන් ආනාපාන සතියේ පවා ඔය දේ වෙන්න පුළුවන් නමුත් බහුලවම බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය දැන් කොටස් 32 කායගත සතිය එහෙම නැත්නම් ඔය නවසීවතික අසුබ භාවනාව ඔය වගේ දේවල් වලදී ඇත්තටම සමාහරලාවට අපි අර හිත හුරු කරන පැත්ත නිසා තමන්ගේම මලකඳක් වශයෙන් එහෙම නැත්නම් තමන් වශයෙන් ඔය විදිහටම වැටහෙන්න ඉඩ තියෙනවා. ඒක අර මුල් කාලෙදී වරදක් නැහැ. මොකද අපේ හිත ඒ මුල් යුගවලදී බොහොම කෙලෙස් බහුලයි. බොහොම කෙලෙස් වලින්ම රාගෙම්ම ద్వේෂෙම්ම තීච්ච හිතට මේ අරමුණ එක්තරා අන්දමක ප්‍රතිපක්ෂ අරමුණක් වෙනවා. ප්‍රතිවිරුද්ධ අරමුණක් වෙනවා. එතකොට අර මේ ප්‍රතිවිරුද්ධ අරමුණ මෙනෙහි වෙනකොට අර තිබිච්ච ප්‍රබල කෙලෙස් යටපත් වෙනවා. සම්පූර්ණ නැතිවීමක් නෙමෙයි නිකන් සැඟවීමක් වෙනවා. මොකද මේ අපි මෙනෙහි කරන අරමුණ හරි ප්‍රබලයි. හරියට මේ බුල්ඩෝස් කරා වගේ කෙලින්ම බහම මේ කියන්නේ තනි ක්‍රම ප්‍රතිවිරුද්ධ පැත්ත දාලා නසා දැම්ම තල්ලු කළ දැම්ම වගේ දෙයක් තියෙන්නේ. ඒකේ වරදක් නැහැ. මොකද මුල් කාලෙදී ඉතාම ප්‍රබල මට්ටමින් කෙලස් තියෙනවා. හැබැයි පස්සේ කාලේ ටික සතිය ඉස්සරහට එනකොට සතිය දිනු වෙනකොට හිතේ එකඟ බවක් හැදෙනකොට මේ తত্ত্বය අඩුවෙන් භාවිතා කරන්න තියෙන්නේ. මේ தත්ත්වය අඩුවෙන් භාවිතා කරන්න ඕනේ. මොකද ඊට වඩා ප්‍රමුඛතාවයක් සතියට දෙන්න අවශ්‍යයි. සතිය එහෙම හානි කරන්නේ නැහැ. අර වගේ එක පාට කඩලා බිඳලා පොඩි කරලා තලලා දාන ස්වභාවයක් නෙමෙයි සතිය තියෙන්නේ. ඊට වඩා බොහොම ස්වාභාවිකව ඊට වඩා බොහොම සෞඛ්‍ය සම්පන්න විදිහට කිසිම ආතතියක් ගොඩ නැගෙන්නේ නැති විදිහට යන දීර්ඝ ගමනක් තමයි සතිය තියෙන්නේ. එතකොට ඒ ක්‍රමයට අපි හිමීට ඊතර වැඩෙන්න ඉඩ දෙන්න ඕනේ. අර පලින් භාවිතා කරපු ඒ ක්‍රමය අතරින්න ඕනේ. අතහැරලා ටික සතිය ප්‍රබල වෙන්න සතිමත් සිතකින් අපි චිත්තානුපස්සනා මට්ටමකට වගේ එනකොට සතිමත් සිතකින් කොහොමද දැන් මේ දේවල් ඇති වෙන්නේ? මේ දේවල් කොහොමද නැති වෙන්නේ? වෙනස් වෙන්නේ කොහොමද කියලා අර එහෙම දකින්න දැකීමක් කරහා අන්න ක්‍රමානුකූලව කෙලස් ටික තුනී වෙන්න, ඡය වෙන්න පටන් ගන්නවා. ඒක ඇවිල්ලා අර වගේ නිකන් එකපාරට තලලා පොඩි කරලා පැත්තකට දැමීමක් නෙමෙයි. ඒ කොච්චර පැත්තකට දැම්මත් අරක නොකරපු අවස්ථාවේදී ඉතාම ප්‍රබල මට්ටමින් නැවතත් මතුවෙනවා. ඒකයි අර අපි මුලින් භාවිතා කරන ඔය ක්‍රමවල තියෙන පාඩුව ඒකයි. මොකද ඒක අපි ලොකු අවබෝධයකින් නෙමෙයි කරන්නේ. ඉන්ද්‍රිය ධර්මයන්ගේ වර්ධනයක් වෙච්ච මට්ටමකදී නෙමෙයි කරන්නේ. මුලින් අර පොඩ්ඩක් නීවරණ ටික යටපත් කරන උපක්‍රමයක් වශයෙන් කරන්නේ. ඉතින් පස්සේ හැබැයි සතිය හොඳට ඉස්මතු වෙනකොට හිමීට අර වගේ ඕලාරික රළු ක්‍රම අයින් කළා. ඊටාම සියුම් සෞඛ්‍ය සම්පන්න යාදෙන ක්‍රම භාවිතා කරන්න ගන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් මෑනියන්ට වැටහෙනවා නම් ඇඳේ දිගා වුණාම මේ මල කඳක් තියෙනවා වගේ එහෙම වැටහෙනවා නම් මම හිතන්නේ දැනට ඒවා හිතින් අයින් කරාට වරදක් නැහැ. දැන් මොකද මෑනියෝ සෑහෙන කාලයක් භාවනා කරලා තියෙනවා. එනිසා මොකද ඒ වගේ රූප අපේ හිතට ගෙනත් දෙන්නේ එක්තරා අන්දමක මේ ඍණාත්මක සංකල්පයක්. මිකන් ටිකක් අර අසුබ පැත්තට බරයිනේ. අසුබ විදිහට බලන්න ඕනේ තමයි ඒ බලන්න ඕනේ යෝගයක් තියෙනවා. නමුත් සෑහෙන කාලයක් ගිහිල්ලා පරිණත වෙලා වුණ වයසටත් ගිහිල්ලා ඒ අවස්ථාවේදී ඕක අත්‍යවශ්‍ය නැහැ. මොකද තමන් දැන් ලොකු නෛෂ්ක්‍රම්‍යයක් කරලා තිනවා, භාවනාවේ යෙදෙනවා, කටයුතු කරනවා. ඒ කියන්නේ අපි දැන් යන්න ඕනේ නිකන් සතුටක් තියෙන මාර්ගයක. සතුට වර්ධනය කරමින් සැහැල්ලුවෙන් එහෙම යන ගමනකදී තමයි මේ ගමන සෑහෙන දුරක් යන්න පුළුවන්. නැත්තම් අර වගේ දේවල් එක්ක යනකොට හැමතිස්සෙම තියෙන හිතේ නිකන් පසුගාමී බවක්. තමන්ටම තමන් නිකන් චෝදනා කරන ස්වරූපයක්. අර මොකද අර ඇසුරු කරන්නේ අර වගේ පැතිනේ. ඒ පැති වලින් හිතට ප්‍රමෝදයක් සතුටක් ගෙන දෙන්නේ නැහැ. හිතට ප්‍රමෝදයක් සතුටක් ගෙන දෙන පැති වලින් එක තමයි අපි දීර්ඝකාලීනව යන්න ඕනේ. ඒවා හරීම කියන්නේ අවුරුදු ගණන් තිස්සේ ගියාට කිසි වරදක් නැහැ. කෙලස් ටික ඉවරනකම් යන්නයි තියෙන්නේ ඒ ක්‍රමයක. ඔව්. හොඳයි. තව මොන හරි විශේෂ ප්‍රශ්න තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. අන්න පොඩ්ඩක්. එතෙන්ට එන්න වෙනවා මේ වයර් එක දිගේ නැති ප්‍රශ්නයක් තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි භාවනාව කරගෙන යනකොට ආනාපාන සති භාවනාවේ වුණත් ඕටෝ පයිලට් එක අවස්ථාවේ හරි භාවනා සෑහෙන කාලයක් භාවනා කරත් පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන ඒවා වශීකරන්න අවශ්‍යයිද? ඒවා නැවත නැවත සැරින් සැරේ යා යුතුද කියලා මට
දැනගන්න ඕනේ. නෑ, ඒ කියන්නේ ධ්‍යාන භාවනා, ඒ කියන්නේ නැත්තම් ධ්‍යාන ඔස්සේ ගිහිල්ලා යන විපස්සනාවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රම හතරක පෙන්නලා තියෙනවා. සමත පුබ්බංගම විපස්සනා කියලා පෙන්නනවා. ඊළඟට විපස්සනා පුබ්බංගම සමත කියලා පෙන්නනවා. ඊළඟට පෙන්නනවා දෙකම කරගෙන යන යුගනද්ද ක්‍රමය කියලා. දෙකම නිකන් සමසමෝ වගේ අරන් යන එකක්. ඊට පස්සේ එනවා මේ ධම්මෝද්දච්ච පහන කියලා වෙනම ක්‍රමයක්. ඉතින් දැන් සමත පුබ්බංගම විපස්සනායකේදී කෙනෙක් සෑහෙන දුරට සමතයක් වඩනවා, සමත භාවනාවක් කරනවා. ඒක ඉතින් එක එක්කෙනාගේ හැටියට තමයි. කෙනෙක්ට ඉතින් ඕකේ උපචාර මට්ටමක් දක්වා සමතයක් දියුණු කරන්න පුළුවන්. උපචාර භාවනා මට්ටමක්, සමාධි මට්ටමක් දක්වා. ඊළඟට තව කෙනෙක්ට ඔන්න රූපීය ධ්‍යාන මට්ටමක් දක්වා, ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන මට්ටම දක්වා ඔන්න කෙනෙක්ට ධ්‍යාන මට්ටමකින් නිවැරදි ධ්‍යාන මට්ටමකින් සමහර ලාවට විවිධ මේ කියන්නේ ධ්‍යාන මට්ටම් ගැන කතා කරනවා. දහමේ කතා කරනනේ අපි වරද්දගෙන තියෙන සමහරලාවට වෙන වෙන, يعني ඊට වඩා හුඟක් පහළ තියෙන වෙන නිකන් හිත තත්ත්වගත කිරීම ධ්‍යාන වශයෙන් අර්ථ දක්වීම මෑත කාලේ බහුලව තියෙනවා. ඉතින් එහෙම දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ඒ රූපීය ධ්‍යාන මට්ටමක් ඕනනම් වර්ධනය කළා. ප්‍රථම ධ්‍යානෙ, ဒုတိය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ වශයෙන් සෑහෙන කාලයක් වර්ධනය කළා, වශී කළා, පවත්වලා ඒකෙන් ඇස්සේ අපිට පුළුවන් විපස්සනාව නඹුරු වෙන. ඒක ක්‍රමයක්. තව කෙනෙක් ඉන්නවා කෙනෙක්ට පුළුවන් සමතයක යෙදෙන්නේ නැතුව කිලින්ම විපස්සනාවක් පටන් ගන්නවා මෙනෙහි කිරීමක් සහිතව. මොකද හිතේ එකඟ බවක් නැහැ. එකපාරටම විපස්සනාවෙන් පටන් ගන්නෙ. එයා ඉතින් කිලින්ම මෙනෙහි කිරීමක් සහිතව දකින දකින දේ දකිනවා, ඇහෙනවා, ඒ විදිහට මෙනෙහි කිරීමකින් පටන් අරගෙන කොහොම හරි මේ හිතේ එකඟ බවක් හදා ගන්නවා. ෂණික සමාධියක් වශයෙන් හිතේ එකඟ බවක් හදා ගන්නවා. ටිකක් ඒ හරහා කෙලෙස් යටපත් කරනවා. නිවරණ යටපත් කරනවා. යටපත් කළා ඔන්න ආයි සමතයක් වඩනවා. ඔන්න ආයි සමතයකින් ටිකක් තව හොඳට හිත තුනී කර ගන්නවා. ඔන්න ඔය වගේ මේ විපස්සනාව පූර්වංගම වෙලා විපස්සනාව ආරම්භයේ තියාගෙන පස්සේ සමතයකට නැඹුරු වෙන ක්‍රමයකුත් තියෙනවා. ඊළඟට ඔය දෙකම ටිකක් සමසමෝ වගේ ඔන්න විපස්සනාවක් ටික වෙලාවක් කරනවා, ඊළඟ කොටසේ ආයි සමතයක් කරනවා, ඊළඟට ආයි විපස්සනාවක් කරනවා, ආයි සමතයක් කරනවා. ඔය වගේ පැති දෙකම සමවරන් යන යෝගනද්ද ක්‍රමය කියලා ක්‍රමයකුත් යනවා. ඊළඟට ඔය කොයි මේ සමහර කෙනෙක්ට හුඟාක් ධර්මය පිළිබඳව සංඥා හුඟාක් එන්න බහුල වුණාම, කියනවා දැන් ඇතම් කෙනෙක් ඉන්නවනේ ධර්මයටම හුඟක් නැඹුරු වෙලා ධර්මයේ සම්බන්ධයෙන් පොත්පත් කියවනවා, ඒ පැත්තෙන්ම හිතුවිලි හිතනවා, ප්‍රකල්පනා කරනවා. ඉතින් ඒ වගේ මට්ටමකදී හිතේ එක්තරා අන්දමකින් ධර්මමය ඥානයක් ඉස්මතු වෙනවා. ඒකෙන්ම හිත පිරිලා. හැබැයි කෙලෙස් වලට එච්චර ඉඩක් නැහැ. මොකද ධර්මයක් නෙ මෙනෙහි කරන්නේ. ධර්මයක් මෙ මෙනෙහි කරන හින්දා කෙලෙස් වලට ඉඩක් නැහැ. දැන් ඕක බුදුරජාණන් මේ ඇත්තටම ආනන්ද ස්වාමීන් වහන්සේ අර ලස්සනට විස්තර කරනවා. උන්වහන්සේනේ ධර්ම භාණ්ඩාගාරික. ඉතින් උන්වහන්සේ ඇත්තටම සෝවාන් වෙලා විතරයි හිටියේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කොටත් උන්වහන්සේ සෝවාන් ඵලයට විතරයි පත් වෙලා හිටියේ. හැබැයි උන්වහන්සේ කියනවා මේ මට මේ ධර්මයේ ආශ්චර්යය කියන්නේ මට රාගසිතක්, ද්වේෂසිතක් එහෙම එන්නේ නැහැ කියනවා. ඒ තරමට මොකද ඉතින් ඇත්ත වශයෙන්ම නම් රාගසිතක්, ද්වේෂසිතක් පැමිණෙන්නේ නැතුව තියෙන්නේ අනාගාමී වුණා. ඉතින් ඒ කියන්නේ ලොකුම ඉහළම මට්ටමක්. නමුත් උන්වහන්සේ මේ සෝවාන් මට්ටමේදී පවා අර වගේ දෙයක් එන්නේ නැහැ කියලා කියනවා. මේ මොකද අර ධර්මයේම ඇසුරු කරමින් ඉන්න නිසා. හැබැයි පස්සේ ඉතින් උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. කෙසේ නමුත් උන්වහන්සේම තමයි ඔය ක්‍රම හතර පස්සේ දක්වන්නේ. ඔය ක්‍රමයේදී අර ධර්මයෙන් හදාගත්ත සංඥා ටිකත් අන්තිමට තැති කළා දාන්න වෙනවා. ධර්මමය සංඥාවත් අන්තිමට මේ දුරු කළා හිත අරමුණු වලින් තොර මට්ටමකට ගේන්නම වෙනවා විපස්සනාවේ ගැඹුරකට යනකොට. ඉතින් ඒ වගේ ක්‍රමයක් තමයි ඔය ධම්මඋච්ච පහාන කියලා තව හතරවෙනි ක්‍රමයේ වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඔය කොයි ක්‍රමෙත් වරදක් නෑ ඉතින්. ඒ යෝගියාගේ කියන්නේ මොකද්ද මේ චරිත ස්වභාවයන් අනුව තමයි ඉතින් ඒක යන්නේ.
ස්වාමීන් වහන්සේ දැන් ධර්මයේ හිම මෙනෙහි වෙනවා නම් ඒක කොහොමද අපි මෙනෙහි කරන්නේ? කියන්නේ ඒක අනිත්‍යයි කියලාද දකින්න ඕනේ?
නෑ. ඒ කියන්නේ දැන් ක්‍රමානුකූලව කියනවා නම් අපි හිතමු දැන් හොඳට ඉගෙන ගත්ත හොඳට ධර්මමය මානසිකාරයක් තියෙන ධර්ම ඥානයක් ලකුවට තියෙන කරුණු කාරණා හොඟක් දන්න අපි තුන් ත්‍රිපිටකයේ හදාරන හොම කෙනෙක් ඉන්නවා. ඉතින් එයාට භාවනාවට වාඩි වුණාම අර තමන් ඉගෙන ගත්ත දේ ඔක්කොම හිතට එනවා. ඉතින් නමුත් ඒකෙදි එයා මදකට තේරුම් ගන්න ඕනේ මේ දැන් තමන් දියුණු කරන්න හදන්නේ භාවනාමය ඥානයක්. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ මේ ප්‍රඥාව ඥානය සාමාන්‍ය අවස්ථා තුනකින් පෙන්වනවා. එකක් තමයි සුතමේ ඥානය. ඒ කියන්නේ අපි අහලා කියලා පොතක් බලලා බණ අහලා ඒ ගන්න දැනුම. ඊළඟට ඒ අපි අහගත්ත දේ හොඳට අපි හිතලා බලනවා. තර්කානුකූලව හිතලා බලනවා. ඒ හරහා අපිට වැටහීමක් ඇති වෙනවා. අන්න ඒකට අපි කියනවා චින්තාමේ ඥානය කියලා. ඊළඟට භාවනාමේ ඥානය කියලා යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්. පුළුවන් තරම් මේ ඊටාම සරලව අතිශය සරලව දැනෙන දෙයක් එක්කයි යන්නේ. අපි හිතමු දැන් හුස්ම රැල්ල දිහා බලද්දි ඔය එකම ඥානයක්වත් ඔය එකම චින්තාමය ඥානයක් සුතමේ ඥානයක් මෙතෙන්ට දාගත්තොත් ඒ ගමන බාධයි. ඉතින් ඒක අපි හරි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපි හිතුවොත් මම සෑහෙන්න මේ පොත්පත් හදාරලා තිනවා, මම හුඟාක් ඉගෙන කියාගෙන තිනවා. ඒ නිසා මට මේ භාවනාමය ඥානය දිනු කරගන්න එක හරි පහසුයි කියලා හිතුවොත් ඒක වැරදි. අපි මෙතෙන්දී හරි නිහතමානී වෙන්න ඕනේ. මම මේ භවනාමය ඥානය දිනු කරද්දී අර පොත්පත්වල දැනුම මම ඉස්සරහට ගත්තොත් මට මේක හානි කරයි කියන මම තේරුම් ගන්නවා. මම මේක නුවණින්ම තේරුම් ගන්නවා. නුවණින්ම තේරුම් අරගෙන ඒක හැකියතා පැත්තකින් තියලා හිත පුළුවන් තරම් විවේක වෙලා හිත පුළුවන් තරම් නිදහස් කරගෙන හරියට නිකන් මුගුත්ම නොදන්න පුංචි දරුවෙක් හරියේ ලස්සනට නිකන් අර මලක් දිහා දැකලා නිකන් එයා සතුටු වෙන්නේ. නිකන් මුලින්ම දැකපු කෙනෙක්. එතකොට එයාට නැහැනේ මේ මලේ තියෙන වර්ණ මොනවාද, මේ වර්ණ මේ පත්‍රය ඇතුලේ තියෙන සංඝටක මොනවාද, මේක හැදිලා තියෙන්නේ මොන මුද්‍රව්‍ය වලින්ද, ඒ කියන්නේ පරමාණු වලින්ද, නියුට්‍රෝන වලින්ද, මොකක්වත් දන්නේ නැහැ නේද? එයා දකින්නේ මේ මලේ තියෙන සුන්දරත්වය විතරයි. අන්න ඒ වගේ දැන් මේ භාවනාමය ඥානයකට යනකොටත් පුළුවන් තරම් ඊටාම සරල මනසකින් ආධුනික මනසකින් තමයි යොමු වෙන්න තියෙන්නේ. එතෙන්දී අර ධර්මමය ඥානය එහෙම නැත්නම් ධර්ම සංඥා ටික මානසිකාර ටික බාදයි. ඒක බාදයි. ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි මේ විශේෂයෙන්ම ඊටාම සරල අපි තුමු අපි යොදාගෙන ඉන්නවා අපේ අවධානය ඉරියව්වට. දැන් බුදුරජාන් වහන්සේ පෙන්නන ඊටාම සරලම මට්ටමක් තමයි මේ ඉරියව්වට හිත යොදන් ඉන්න එක. එයා දැන් කෙනෙක් වාඩිලා ඉන්නවා නිකන් කය හොඳට සතප්ප මේ ඉඳවලා තිනවා. මෙන්න මුකුත් අරමුණු නොගෙන මේ කය ඇතුලේ හිත පවත්වාගෙන ඉන්නවා. අතිශය සරලයි. ඉතින් ඔය කය තුල හිත පවත්වාගෙන ඉන්නවා කියන්නේ ධර්මයක් ගැන හිතනව නෙමෙයිනේ. කය ඇතුලේ හිත රඳවන් ඉන්නවා. ඉඳගෙන ඉන්න බව දන්නවා. ඊළඟට ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. සක්මන් කරනකොට මේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා. අන්න ඒ වගේ. ඊටාම සරල මට්ටමක්.
ස්වාමීන් වහන්සේ දැන් එහෙම ඉඳගෙන ඉන්නකොට අපි කයට හිත යොදපුවාම ධාතු මනසිකාර්ය වගේ එනවා නම්
ඒක වරදක් නෑ.
එතකොට ඒක මෙනෙහි කරන්න අවශ්‍ය නෑ, නිකන් බලන් ඉන්න තියෙන්නේ.
ඒක හරි. ඒ කියන්නේ දැන් මෙනෙහි කිරීමක් කොමනා වෙන්නේ අපිට මුල් කාලෙදී. මුල් කාලෙදී මොකද හුඟාක් හිත විපිලිසර නිසා හිත අපිට උමන ආරමුණේ හිටින්නේ නෑ. ඒ නිසා අපිට උමන ආරමුණේ හිත සුළු වශයෙන් ඉන්න අවස්ථාවෙම අපි හිතෙත් සටහනක් යදන ඕන්න වම කියලා අන්න මේ දැන් මේ වම් කකුල පොළවේ ස්පර්ශ වුණා. ඒ ස්පර්ශ වුණ එක හරියනින් අර සීලයක් ගහලා සනාත කළා වගේ. නැත්තම් හිතිනුත් ඒක අනුමත කළා වගේ ආ මෙන්න මේක දැන් ඔන්න වම කියලා අන්න එයා අනුමත කරනවා. එතකොට අර මුළු චිත්ත ශක්තියත් එතෙන්ට නිකන් ඒකරාශී වෙලා අන්නේ තමන් අත්දකින අත්දැකීම හොඳට සනාථ වෙනවා. හොඳට එතන හිත එකඟ වෙනවා. වෙන වෙන බාහිරවල බාහිරයේ දොන ප්‍රවණතාවය අඩු වෙනවා. හැකියාව අඩු වෙනවා. අන්න එතන හිත එකඟ වෙනවා. ආයෙත් ඔන්න දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙනවා. එතන ඔන්න අපි දකුණ කියලා ඔන්න සනාථ කරනවා. එතන අපි හිත එකඟ කරනවා. එතෙන්දී මෙනෙහි කිරීම සෑහෙන ප්‍රයෝජනයි. මොකද මේ මෙනෙහි කිරීමක් වාසා පාසා කය අද්දකින අද්දකීම කයේ සිද්ධ වෙන දේ අපි හිතින් අනුමත කරනවා. එහෙම දෙයක් තියෙන්නේ. ඒ ස්වභාවය හැබැයි පස්සේ කරදරයක් බවට පත් වෙනවා. මේ හිතින් මේ කරන ඒ කතාව හිතින් කරන ඒ ව්‍යාපාරය පස්සේ කරදරයක් වෙනවා. ඊට පස්සේ යා තමන්ම තේරුම් ගන්න ඕනේ දැන් මොකද හිත ටික ටික වැඩෙනවා. හිත ටික ටික සතිමත් වෙනවා. හිත ටික ටික සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් හිතට එකඟ වෙච්ච හිතට දැන් මේ කරන මෙනෙහි කිරීම මේ බරක්. ඒක යෝගියාටම තේරෙන්න ඕනේ. යෝගියාම තේරුම් අරගෙන එයා දැන් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඕනේ මේ මෙනෙහි කිරීමෙන් තොරව මේක කරන්න පුළුවන්ද? බොහොම සරලව දැන් දැනෙන දේත් එක්ක හිත තියාගෙන ඉන්නවා විතරයි. දැනුවත් වෙනවා විතරයි. හිතින් මේක වමය, දකුණය, උස්සනවය, තද ඔසවනවය, තබනවය කියලා මොකක්වත් කියන්නේ නැහැ. හරි හිත විවේකයි එතකොට. හිත හරීම විවේකයි. සනසිරිදායකයි සහැල්ලුයි. හිතේ අවධානය තියෙන්නේ කය තියෙන තැන. කයට හොඳට දැනෙන ඍජු ස්පර්ශය තමයි අවධානය තියෙන්නේ. ඒ වගේ දෙයක් තියෙන්නේ.
ඒ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් විපස්සනාවේ අපි එකම ටික හිත කම්මැලි හින්දාද දන්නේ ඒ ධ්‍යාන වඩන්න ඕනේ වක ක්ලේශයක් වගේ එනවද දන්නේ නේද ස්වාමීන් වහන්සේ.
ඒකට ද්වේෂයක් එනවද දන්නේ
නැහැ. කෙලෙස් ඒස් විදිහට එනවාද ඒක එහෙමද?
ඒ කියන්නේ මේව වඩන්න ඕනේ කියන එකද? එහෙමත් නැහැ ඉතින්. ඒ කියන්නේ හැබැයි ඒ කියන්නේ
සිත කර්ම නිකන් කම්මැලි ගතියක් වගේ නිසා වෙන පැත්තකට යන්න ඒ වගේ වෙන්න පුළුවන් නේද?
ඒ කියන්නේ දැන් තමන් සමාල්ලාවට තමන්ට තේරෙන්නේ නැහැ දැන් මේ භාවනාව වැඩෙනවද නැත්නම් අතරතර නතර වෙලාද කියලා තේරෙන්නේ නැති වුණාම තමන් හිතනවා මට මෙන්න මේකත් කළා බැලුවා නම් හරි මේකේ අඩුපාඩු නිසාද දන්නේත් නැහැ මම මෙතන හිර වෙලා ඉන්නේ එහෙම කියලා අර අපේ හිත විවිධාකාර හේතු දක්වන්න පටන් ගන්නවා. එක හේතුවක් වෙන්න පුළුවන් මම දැන් සමත කළා නැහැ සමතත් මේක අවශ්‍යද දන්නේ නැහැ එහෙම කියලා හිතනවා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් උපචාර يعني සමතය උපචාර මට්ටමකට හොඳට දියුණු කරගත්තා නම් ඒක හොඳටම ප්‍රමාණවත් මේ ඉතාම ඉහළ ගැඹුරු විපස්සනා මට්ටමකට යන්න. ඒ ගැඹුරු විපස්සනා මට්ටමක තියෙන ඒ ස්වභාවය සමතයත් එක්ක මේ සංසන්දනය කරන්න බැරි තරමට ශ්‍රේෂ්ඨයි. මොකද සමතේ යන්නේ අරමුණක් එක්ක. අරමුණක් සහිතව ඔය ඉතාම ඉහළ සමාධි මට්ටම් වල පවා අරමුණක් තුල සමාධි වීමක්. අරමුණ තුලට බැස ගැනීමක්. අර්පණා සමාධිය කියලා කියන්නේ අරමුණ තුළට යෑම. අරමුණ තුළ බැස ගැනීමක් තියෙනවා. අරමුණේ වර්ණය තනිකර හිතට එනවා. අරමුණේ ගති ස්වභාවය තනිකර හිතට එනවා. හිත වර්ණ ගැන්වෙනවා. හිතේ වර්ණය එහෙම නැත්නම් වර්ණය කියන්නේ ගති ස්වභාවය තනිකරම අරමුණ මත යැපෙනවා. නමුත් විපස්සනාවෙන් කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. හිතේ තියෙන ස්වභාවිකත්වය. හිතේ තියෙන ඊටාම සරල පවිත්‍ර බව. ඊටාම සියුම් ස්වභාවය අන්න හිතට දෙනවා. දැන් අහලා ඇති සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ කියනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේහි උපක්ඛිලිටං. දැන් මිස් අපේ මේ ස්වාභාවික හිත ඔරිජිනල් හිත කියලා හිතන්න ඕනේ. නිකන් මාකර නමක් දෙන්න පුළුවන් නේ. නිකන් ඉතාලම සරලම මූල ප්‍රභව මට්ටම අතිශය මේ පිරිසුදුයි. නමුත් ඒ පිරිසුදු බව මේ පිටින් එන අරමුණු හරහා මේ කෙලසිලා තියෙන්නේ. අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ විපස්සනා භාවනාවෙන් කරන්නේ මේ නැති පිරිසුදු බවක් හදනවා නෙමෙයි. අර තියෙන ඇත්ත වශයෙන් අපේ හිතවල තියෙන ඊටාම සරල පිරිසුදු බවට යන්න තිබිච්ච අර තිබිච්ච වටේ ඒ පිරිසුදු බව ඇහිලා තිබිච්ච ඒ කොලරළු ටික ඒ දුක් මේ මොනාහරි තියෙන වටේ තිබිච්ච අපවිත්‍ර දේවල් ටික එක එක ක්‍රම භාවිතා කරලා පිරිසුදු කරනවා. ඒ විදිහට පිරිසුදු කරනවා. ඒක නෙවෙයි විසුද්ධි මට්ටම් කියලා කියන්නේ. චිත්තවිදුෂිය, දිට්ඨිවිසුද්ධිය වහම කියලා විස්තර කරන්න. ඉතින් ඒ විදිහට අපි විස්තර මේ කරගෙන යනවා. කරගෙන යනකොට ඒ මට්ටමට සාපේක්ෂව හිත තව පිරිසුදු වෙනවා. තව පිරිසුදු වෙලා පිරිසුදු වෙලා පිරිසුදු වෙලා අන්තිමට ඉතින් කියන්නේ අරමුණක් ඇසුරු කරනවා කියන්නේ ඒ අරමුණේ තියෙන ගති ස්වභාවයන් එනවා කියන්නේ ඒ අරමුණෙන් මෙයා අපවිත්‍ර වෙලා. අරමුණකින් තොරයි කියන්නේ අන්න සිතේ ඉතාම සරල අර තිබිච්ච මේ ඔරිජිනල් තත්ත්වයට ආවා. ඒ කියන්නේ යාගෙම යාටම ආවේනික තත්ත්වයට ආවා. කියන දෙයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ යන්නේ ওই වගේ ක්‍රමයක. මේක මේ කිසිම ආරෝපිත දෙයක් නෙමෙයි. මේ බලෙන් ඔබන දෙයක් නෙමෙයි හිතට. මුලදී තමන්ට වැටහෙන්නේ මේ බලෙන් ඔක්කොම සතියක් කියලා පුරුදු කරනවා නේද? සමාධියක් කියලා පුරුදු කරනවා නේද කියලා අර තමන්ට වැටහෙන්නේ මේක මේ හරි ආගන්තුක දෙයක් වශයෙන්. මොකද මේ අපිට කෙලස්ටික gedara වෙලා මේ වඩන ධම ආගන්තුක වෙලා තියෙන්නේ. නමුත් පස්සේ කෙලස් ආගන්තුක වෙනවා. වඩන ධම මේ සිතේ යථා ස්වභාවය බවට පත් වෙනවා. අන්න එතකොට මේ ලස්සන්ට මේ හිතේ යථා ස්වභාවය හිතේ තියෙන අර මූල ප්‍රභවය මූල පවිත්‍රත්වය ඔන්න මත වෙන්න ගන්නවා. ඉතින් එතන කෙලෙස් නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේදී කෙලෙස් නිසයි අපි සංසාරේ දුවන්නේ. කෙලෙස් තියෙන තාක් අපි සංසාරේ දුවනවා. කුසල් වෙන්න පුළුවන් කොයිතේ කරත් අපි කෙලෙස් ටික අයින් කරන තාක් සම්පූර්ණයෙන් ආසව අනුසේ ධර්මයන් මුළු නිපුටා දමන තාක් සංසාරේ දුවනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ගස්සන්ට එතෙන්ට තමයි ආමන්ත්‍රණය කරන්නේ. එතෙන්ට තමයි අපි එක්කගෙන යන්නේ. ලස්සන්ට හිත පිරිසුදු කරනවා. කෙලස් ටික අයින් කරනවා. ඊළඟට ස්වාභාවිකවම හිතේ පවිත්‍රතාවයකට එනවා. එහෙම දෙයක් වෙන්නේ. ඔව්. හොඳයි.
දෙවන්සන්න. මම සමත මේ පිම්බීම හැකිලිම් භාවනා කළා.
ඔව්.
ඒකෙන් යම් ප්‍රගතිය ලැබුවා කියලා හිතෙනවා.
ඔව්.
මට ඒ අවස්ථාවේ අපේ ස්වාමීන් වහන්සේ තුන්දලාරණ සෙනඟ උන්වහන්සේ කිව්වා ඒක හොඳයි ඊට පස්සේ දැන් මේ වායු ධාතුව ගැන බලන්න කියලා.
හොඳයි.
මේ ඔක්කොම පිම්බීම් හැකිලිම් කරන අවස්ථාවේ මුළු ශරීරෙම එක මස් ගොඩක් උන.
මස් ගොඩක් වගේද වැටෙන්නේ?
වැටෙන්නේ.
හොඳයි.
ඒක වෙන මොකුත් තිබුණ නැහැ. ඒක පටවි ධාතුව ඇතුළේ මම බැලුවා.
ඔව්.
ඊට පස්සේ මේ දැන් ඒක අත්හැරලා වායු ධාතු බලන්න ගියා. වායු ධාතු ඉස්සර මේ වායු ධාතු කියලා හිතෙනවා. මේ ඇඟෙන් දැන් දාඩි රැකෙනවා වගේ දැන්. ඒකට අත්කාල බැලුවට මොකුත් නැහැ. එහෙම ඊට පස්සේ දැන් වායු ධාතුව ගැන බලන්න කිව්වා. ඊට පස්සේ ගොඩාක් විඤ්ඤාණමය එන්නේ.
විඤ්ඤාණම සිතෙලි මෙනවා.
එහෙමයි. ඊට පස්සේ මගේ කකුලේ අමාරුවක් තිබ්චින්ද සක්මන් භාවනා කළේ නැහැ. ඊයේ ඉඳලා මෙහෙවිලා සක්මන් භාවනාව අනිවාර්යයෙන් කරා.
හොඳයි.
ඊයේ විනාඩි 40ක් විතර කළා. එතකොට ඒක මට දැනෙනවා. එතකොට අපි අර රේරුකාණේ හඳුරන්නේ පොත්තේ තියෙනවනේ. සක්මන් භාවනා කරනකොට පළවෙනිම හිතගෙන හිටිනවා නම් හිතගෙන හිටිනවා ඊළඟට හැරෙනවා නම් හැරෙනවා කියලා ඊළඟට ආයිත් හැරිලා ඉවරලා සිතගෙන සිටිනවා කියලා සිත ඒ ආකාරයට පවත්තන්න කියලා ඒක වැරද්දක් නැහැ නේ සයින්
නෑ මම කියන්නේ මම ඔක්කොටම පොදුවේ මම සක්මන ගැන පොඩ්ඩක් කියන්නම් ඊට පස්සේ බිම්බිම හැකිලිම ගැන මම තොරතුරු ටිකක් කියන්නම් ආනාපාන සතිය ගැන තොරතුරු ටිකක් කියන්නේ එතකොට ඔක්කොටම මේ උත්තර ලැබෙනවනේ නේද එතකොට මේ හොඳයි මම කියන්නම් හොඳයි දෙවන සල්ලි දැන් අපි මෙහෙදී ඇත්තටම සක්මන් භාවනාවට සෑහෙන තැනක් දෙනවා මේ මම එහින්දා සක්මන් භාවනාව ගැනත් කවුද ප්‍රශ්නයකුත් යොමු කරලා තිබුණායි කියලා තිබුණා. එහින්දා ඒ ගැන යම් වචනයක් කියන්නම්. ඇත්තටම මුලදී අපි කරන්නේ මේ සක්මනට ගිහිල්ලා භාවනාවක් කරනවා කියන සංඥාවක් නැතුව, පරක් ඉතර ගන්න නැතුව මේ පොඩ්ඩක් සක්මනේ එහාට මෙහාට ඇවිදිනවා. ඇවිදලා මේ ඇති උදේ. එහාට මෙහාට ඇවිදලා මේ සක්මන නිකන් යාලු කරගන්නවා. සක්මන හුරු කරගන්නවා. කොහොමද මේ කොනේ ඉඳන් එහා කොනකට මම ඇවිදිනවා. සක්මන හුරු කරගන්නවා. හුරු කරගෙන ඒ කියන්නේ කොහෙද වලගොඩලි තියෙන්නේ කොයි තරම් දුරද මට මේ කොයි වගේ වේගයක් පවත්වන්න පුළුවන්ද කියලා අන්න ඒ වගේ දේවල් කීපයක් ඒ හරහා අපිට තේරෙන්න ගන්නවා. එහෙම හොඳට නිකන් අර සක්මන මේ පුරු පුරුදු තැනක් වුණාට පස්සේ gedetta ආව වගේ තේරුණාට පස්සේ දැන් යන ගමන් බලනවා දැන් මේ වම් කකුල පොළවේ වදිනකොට මට එතන සිහිය පවත්වන්න බැරිද? දැන් මේ ලොකු මේ බරක් කරගන්න එපා භවනාව. සක්මන් භාවනා කරනවා කියලා ලොකු බරක් කරගන්න එපා. මේක මේ අලුතෙන් ආපු දෙයක් නෙමෙයි. මේ කය තියෙන දේ නැත්නම් කයට දැනෙන දේ තුලම හිත පවත්නවා. එහෙම නැත්නම් අපිට වෙන්නේ අපේ කය ඇවිද්දට අපේ හිත තියෙන්නේ වෙන ලෝකවල. අපි දැන් හිතලා බලන්න දැන් තමන් ගෙදර ඉන්නකොට අපි හිතමු කඩේකට එහෙම යනවා කියලා. ඉතින් අපි කඩේ යනකොට කය පේ පාරේ ඇවිදිනවා. නමුත් අපේ හිතේ තියෙන වෙන වෙන දේවල්. අපි එක්කෝ ගන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා, ගෙදර ඇවිල්ලා ඉන්න අමුත්ත ගැන කල්පනා කරනවා, උයන්න පිහන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා. ඔය වගේ දේවල් හිත හිත තමයි අපි අර කඩේ යන වැඩේ යන්නේ කරන්නේ. නමුත් කය ඇවිදිනවා. මේ අපේ හිත ඇවිදින ක්‍රියාවේ නෙමෙයි තියෙන්නේ. නමුත් මෙතෙන්දී අපි කරන්නේ මේ කය දැන් කරන්නේ ඇවිදින ක්‍රියාව නම් ඒ කයේ ඇවිදීමේ ක්‍රියාව හරහා දැන් වම් පාදයේ මේ පොළවේ ස්පර්ශ වෙනවා නම් ඒ ස්පර්ශ වෙන මොහොතේදී ලස්සන්නේ පොළවේ ස්පර්ශ වෙන අවස්ථාවේදී මුල් යුගයේදී අපිට පුළුවන් ඒක වම් පාදය නම් වම කියලා අන්න සටහනක් හිතේ යොදනවා. ඊළඟට දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඔන්න දකුණ කියලා සටහනක් යොදනවා. ආයි වම් පාදයේ ස්පර්ශ වෙනකොට වම කියලා සටහනක් යොදනවා. දකුණු පාදයේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා සටහනක් යොදනවා. ඔය වගේ අපිට පුළුවන් අර හිත ඉබාගාතේ වෙන වෙන ලෝකවල හිටිය තත්ත්වය මේ නතර කළා. දැන් මේ කය යෙදෙන ක්‍රියාවලියේම හිත පවත්වන්න අන්න ක්‍රමයක් හැදෙනවා. හැබැයි පටන් ගන්න ඉතාලම සරලව මේ වම දකුණ කියලා. ඉතින් කාලයක් යනකොට ඉතින් Tamanට තේරෙනවා ඔන්න මේ කොනේ ඉඳන් එහා කොනට අපිටම පියවර 10ක් ඔන්න Tamanට ඒ අවධානය පවත්වගෙන යන්න පුළුවන්. හැබැයි අවධානය ගිලිහුණා ඔන්න පියවර 10න් පස්සේ. ඉතින් උත්සාහ කරන ඊළඟ පාර මට බැරිද මේ 10 12 කරන්න. ලොකු ඉලක්ක දෙන්න එපා. කරන්න පුළුවන් මට්ටමක් ඉලක්කයක් දෙනවා. මේ 10ක් මට කරගන්න පුළුවන් දැන් මට බැරිද මේක 12 කරන්න. මට බැරිද මේක 15 කරන්න කියලා. අන්න අපි ඒ ඉලක්කය දුන්නාට පස්සේ අන්න අපි උත්සාහත් වෙනවා. මෙන්න මේ පියවරත් බැලුවා, ඊළඟ පියවරත් බැලුවා, ඊළඟ පියවරත් බැලුවා, ඊළඟ පියවරත් බැලුවා. ඔන්න බලනවා මේ 12ක් දක්වා යන්න. තව 15ක් දක්වා යන්න. මෙහෙම යද්දී අපිටම දැන් අවුන්න අපිට තේරෙනවා මේ කොනේ ඉඳන් එහා කොනටම යන්න පුළුවන්. හැබැයි මම හැරෙනකොට කැඩෙනවා. හැරෙනකොට හැරෙන අවස්ථාවේදී තියෙනවා අර ඉරියාපත සංදියක්. ඒ එතන තියෙන පොඩ්ඩක් සංකීර්ණ බව නිසා ඔන්න එතෙන්දි මගේ මේ සතිය කැඩෙනවා. අන්න ඒක තේරුණා නම් එකපාරට හැරෙන්න යන්න එපා. එකපාරට හැරෙන්නේ නැතුව මේ සක්මනේ එහා කොනට ගිහිල්ලා නතර වෙන්න. නතර වෙලා මදක් හිටගෙන ඉන්න සල්පයක්, තප්පරයක් දෙකක් හිටගෙන ඉඳලා ඕනනම් හිටගෙන ඉන්නවා කියලත් මෙනෙහි කරන්න. මොකද දැන් ඇවිදිනකොට තිබිච්ච විදිහට නෙමෙයි හිටගෙන ඉන්නකොට දැනෙන්නේ. මොකද ඇවිදිනකොට අපිට මේ නිරන්තරයෙන්ම පාද දෙකට මේ බර හුවමාරු වෙමින් තමයි යන්නේ. දැන් හිටගෙන ඉන්නකොට පාද දෙකට සමසමව වගේ මුළු කයේ බර දැනෙන්න ගන්නවා. එතකොට අපිට පුළුවන් මේ හිටගෙන ඉන්න බව, දැන් කය කලින් වගේ චලනයේ නොවන බව තේරුම් අරගෙන ඔන්න ඒ බව තේරුම් අරගෙන හිටගෙන ඉන්නවා කියලත් හිතේ සටහනක් යොදලා ක්‍රමානුකූලව එකපාරට නැතුව ක්‍රමානුකූලව ඔන්න ආපස්සට හැරෙනවා. ඒ හැරෙද්දිත් ඒ පාදය පොළවේ මේ ස්පර්ශ වෙන තන ගානේ අවධානය පවත්වමින් හැරෙනවා. හැරිලා මේ පැත්ත බලාගෙනත් එකපාරට ආපහු වෙන්න එපා. එතනත් හිටගෙන ඉන්න තප්පරයක් දෙකක් මේ හිටගෙන ඉන්නවා කියලා ඕනම් මෙනෙහි කරන්න. මෙනෙහි කළා ඕන නැවතත් එන්න පටන් ගන්නවා. ආයි වම දකුණ කියලා එන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදිහටම අනිත් කොනෙත් කරනවා. ඉතින් ඔය විදිහට අපි හුරු වුණා නම් මේ මුළු සක්මනේම මේ කොන් දෙකේදී අවසාන මේ හැරෙන අවස්ථාවේදී පවා අර අරන්‍ය සතිය එහෙමත්නම් ගොඩනගාගෙන ගිය සතිය කඩා ගන්න නැතුව අපිට හැරෙන්නත් පුළුවන්. ඒක එතනදිත් අරගෙන එන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි සක්මන මුලින්ම අපි හුරු වෙන්නේ. පස්සේ ඔහොම යනකොට තමන්ට තේරෙනවා මේ දැන් මට කලින් තරම් හිත පිට යන්නේ නැහැ. හිත හොඳට එකඟ බවක් තේරෙනවා. මට මේ පාදයේ ස්පර්ශයේම මගේ හිත තියෙනවා කියලා තමන්ට තේරෙනකොට තමන්ට විශ්වාසය ගොඩනගෙනකොට මේ වම දකුණ කියලා කරන මෙනෙහි කිරීම අතහැරලා දාන්න. අතහැරලා දාලා බලන්න ඍජුවම මේ දැනෙන ස්පර්ශයේ හිත පවත්වන්න පුළුවන්ද කියලා. එතකොට තවත් හිත සරල වෙනවා. තවත් හිත සැහැල්ලු වෙනවා. අරමුණේම හිත තියෙනවා. වම් පාදයේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශයේ හිත පවත්වනවා. දකුණු පාදයේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශයේම හිත පවත්වනවා. ආයි වම් පාදයේ ස්පර්ශ වෙනවා. ස්පර්ශයේම හිත පවත්වනවා. ඔය විදිහට කරගෙන යනවා. ඊට පස්සේ තව තව හොඳට වර්ධනය වෙන්න අර මුලින් එක තැනකට විතරයි අපි අවධානය යොමු කළේ. දැන් පාදයේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන එක තැනක් අරමුණු කරගෙන ඕන්න අපි මේ වම කියලා කිව්වා. එහෙම නැත්නම් දැන් ස්පර්ශ වෙනවා කියලා තේරුම් ගත්තා. නමුත් Tamanට කල්යනකොට තේරෙනවා මේ පාදයේත් මුළු පාදයේම එකවර ස්පර්ශ වෙනවා නෙමෙයි. ඒ වෙනුවට සමානලාට කෙනෙක්ගේ මුලින් ඇඟිලි ස්පර්ශ වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ විලුඹ ස්පර්ශ වෙන්න පුළුවන්. ඉතින් මේ විස්තර බලන්න යන්න. මොකද්ද ඉස්සෙල්ල ස්පර්ශ වෙන්නේ? මුලින් ඇඟිලි ස්පර්ශ වෙනවද? එහෙම නැත්නම් මුලින්ද විලුඹද ස්පර්ශ වෙන්නේ? ඇඟිලි ලඟ ස්පර්ශ වෙන්නේ මොන ඇඟිල්ලද ඉස්සෙල්ල ස්පර්ශ වෙන්නේ? ඒ ඇඟිල්ලෙත් කොයි තැනද ස්පර්ශ වෙන්නේ? ඊට පස්සේ මොන ඇඟිල්ලටද යන්නේ කියලා පුළුවන් තරම් මේකේ විස්තර බලන්න උත්සාහවත් වෙන්න. එතකොට අන්න හොඳට හිත බැස ගන්නවා. මෙතන තියෙනවා සෑහෙන ක්‍රියාවලියක්. මෙතන තියෙනවා සෑහෙන තොරතුරු රාශියක් අපිට සතියට හසු කරගන්න. ඒ නිසා මේ තොරතුරු රාශිය පුළුවන් තරම් සතියට හසු කරගන්න උත්සාහවත් වෙන්න. අන්න එතකොට හොඳට හිත බැහැ ගන්නවා මේ සක්මලට. එතකොට හිත සෑහෙන්න වෙනත් අරමුණු වලින් මේ බැහැර වෙනවා. මොකද ලොකු කටයුත්තක් පැවරෙනවා හිතට. මොකද දැන් මෙතන දැන් අපේ හිත වෙනත් අරමුණකට ගියොත් එහෙම මේ කාර්ය කරන්න බෑ. මොකද අපි නැවතිලා නැහැනේ. අපේ කය නිරන්තරයෙන්ම ගමනේ යෙදෙනවා. ගමනේ යෙදෙද්දි තමයි මේ ඉක්මනට මේ තොරතුරු ටික අපි එක්ස්ප්‍රස් කරගන්න ඕනේ. කය නවත්තලා නෙමෙයි මේක බලන්නේ. දැන් අපි මේ වම් කකුල තියලා නතර වෙලා වම් කකුලට දැනෙන එකක් බලනවා නෙමෙයි මේ. මේ යන ගමන් තමයි බලන්නේ. යන ගමන් වමේ දැනෙන්නේ මොකද්ද? දකුණු දැනෙන්නේ මොකද්ද? වමේ දැනෙන්නේ මොකද්ද? දකුණු දැනෙන්නේ මොකද්ද? මේ යහුසුලුව මේක බලන්න ඕනේ. එතකොට ලොකු වැඩක් තියෙනවා හිතට. ඉතින් ඔහොම තමයි සක්මන දිගහැරෙන්නේ. සක්මන ටික වර්ධනය වෙන්නේ. ඉතින් මේ කියපු දෙෙහි යම් කිසි ගැටලු සහගත දැනක් තියෙනවද සක්මන සම්බන්ධයෙන්? සක්මන සාමාන්‍යයෙන් තේරුණාද නැත්නම් යම් ගැටලු සහගත දැනක් තියෙනවද කාට හරි? දැනට කරන්න තියෙන්නේ ওই විදිහට මුලින් එළඹෙන්නේ ඉතාලම සරලව වම දකුණ කියලා පටන් ගන්න පුළුවන්. පස්සේ හිමීට තමන්ට අල්ල ගන්න පුළුවන් වුණාම සතියෙන් ඉන්න පුළුවන් වුණාම ඒ මෙනෙහි කිරීමත් අතහැරලා දාලා බලන්න උත්සාහවත් වෙලා මේ දැනීමත් එක්ක ඉන්න පුළුවන්ද? හොඳට දැනෙන ස්පර්ශයත් එක්ක ඉන්න පුළුවන්ද? එහෙමනම් අර මෙනෙහි කිරීම බරක්. මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ දැනීම තව බලන්න වැඩි විස්තර සහිතව, වැඩි තොරතුරු සහිතව බලන්න උත්සාහවත් වෙන්න, දැනගන්න උත්සාහවත් වෙන්න. අන්න ඒ හරහා හොඳට සතිය තියුණු වෙලා අවධානය හොඳට යොමු වෙනවා. ඔව් අවශ්‍ය නැහැ අනිවාර්යයෙන්ම. කියන්නේ හොඳට පුරුදු වුණාට පස්සේ ආයේ කියන්නේ මේ සක්මනේ කෙලවරල් වලදී කැඩෙන්නේ නැහැ. මොකද දැන් දන්නවා ක්‍රමයේ අහුවෙලා තියෙන්නේ. මෙනෙහි කිරීමක් අවශ්‍යත් නැහැ. ආයේ හිටගෙන ඉන්නවා කියලා මොකක්වත් අවශ්‍ය නැහැ. තමන්ට ලස්සන්ට නිකන් අර මල් වැලක් කමුණගෙන යනවා වගේ මේ මුළු වටේම ලස්සන්ට අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඒක ලස්සන්ට සිද්ධ වෙනවා. අර මුලදී තමයි ওই ඔක්කොම කරදර තියෙන්නේ. මොකද අපි තාම හුරු නැහැනේ. නමුත් පස්සේ ඔක්කොම ක්‍රම ටික අහුවෙනකොට මේ මෙනෙහි කිරීමක් අවශ්‍යත් නැහැ. අර විදිහට නතර වෙන්න අවශ්‍යත් නැහැ. ලස්සන්ට මේ කය ඇවිදිනවා. අපි නිකන් අනුන් ඇවිදිනවා වගේ බලන් ඉන්නවා. ඒ තරමට සරලව සැහැල්ලු බවකටපත් වෙනවා. දැන් ඊළඟට යමක් කියනවා නම් පිම්බීම හැකිලිම භාවනාව ගැන. ඒකත් ඔය ඇත්තටම කායානුපස්සනා ප්‍රදේශයටමයි අයිති වෙන්නේ. දැන් සමහර අයගේ ප්‍රශ්න තියෙනවා මේක මේ බුදුහාඳුරෝ කියලා නෑ නේද? මේක මහසි සෑඩෝ සාන්නාසේ නේද කිව්වේ? එහෙම කියලා. ඇත්තටම මහසි සෑඩෝ සාන්නාසේ තමයි මේක හඳුන්ලා දීලා තියෙන්නේ. නමුත් මේක අපිට ඉරියාපත මට්ටමින් සලකන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පජඤ්ඤ මට්ටමින් සලකන්න පුළුවන්. මොකද දැන් ඔය ඉරියාපත භාවනාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් යනකොට යන බව දැනගන්න. ඉන්නකොට එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. හිටගෙන ඉන්න බව දැනගන්නවා. නිදාගෙන ඉන්න බව දැනගන්නවා. ඊළඟ අන්තිම පදයෙන් කියනවා යථාවා කායස පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයෙන් කය පැවතිනවා නම් ඒ ආකාරයෙන් මේක දැනගන්නවා. දැන් මේ කය ඉඳගෙන ඉන්නකොට ඔන්න කය පවතින ආකාරයක් තමයි මේ දැනෙන්නේ. කයට දැනෙන දේ. එහෙනම් එතරම් තියෙන කායानुපස්සනාවමයි. එහෙනම් කිසිම සැකයක් ඇති කරගන්න එපා. දැනට වර්තමානයේ තියෙන ඊටාම ප්‍රබල කමඨහනක් තමයි පිම්බීම හැකිලිමේ කමඨහනක්. කිසිම වැරද්දක් නැහැ. ඒ නිසා එතෙන්දී හුස්ම ගන්නකොට මේ අවධානය අපි හැබැයි පවත්තන්නේ මේ උදර ප්‍රදේශයේ. දැන් අපි ආනාපාන සතිය කරනකොට අවධානය පවත්තන්නේ මේ නාසිකා අග්‍රේ ප්‍රදේශයේ. හැබැයි පිම්බීම හැකිලිමේ භාවනාව කරනකොට අවධානය පවත්තන්නේ උදර ප්‍රදේශයේ. ඔච්චරයි වෙනස තියෙන්නේ. උදර ප්‍රදේශයේ අවධානය තියාගෙන ඉන්නවා. හුස්ම ගන්නවත් එක්ක මේ උදර පටල ඉස්සරහට නිරනවා. ඉස්සරහට තල්ලු වේගෙන එනවා. ඉතින් මුල් යුගයේදී අපිට පුළුවන් මේක තේරුම් අරගෙන පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට පිම්බීම අවසන් වුණාට පස්සේ ක්‍රමානුකූලව ඔන්න හැකිලෙන්න පටන් ගන්නවා. එතකොට අපිට හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. මේ විදිහට පිම්බෙනවා, හැකිලෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා කියලා හිතින් අරමුණු කරගෙන හිතින් මෙනෙහි කරමින් භාවනාවල එළඹෙන්න පුළුවන්. භාවනාව පටන් ගන්න පුළුවන්. ඒකෙත් අර වගේම කාලයක් යනකොට මේ මෙනෙහි කිරීමෙන් තොරව මේක කරන්න පුළුවන් ශක්තිය එනවා. මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. Tamanට ඉන්න පුළුවන්. Taman දන්නවා මේ වෙලාවෙ වෙන්නේ පිම්බීමක්. මේ වෙලාවේදී වෙන්නේ හැකිලීමක්. මේ වෙලාවේදී උන් පිම්බීමක්. මේ වෙලාවේදී හැකිලීමක් කියලා Tamanට තේරෙනවා. ආයෝක මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ කියලා Tamanටම තේරෙනවා. එතකොට අන්න මෙනෙහි කිරීම බරක් වෙනවා. එතකොට පොඩ්ඩක් මෙනෙහි කිරීම නතර කළා. උත්සාහ කළ බලන්න මෙනෙහි කිරීමකින් තොරව මට මේ කාර්ය කරන්න බැයිද? මෙනෙහි කිරීමකින් තොරව මේ කයේ දැනෙන දේ තුල විතරක් හිත පවත්වන්න බැරිද? ඒ ගැන ඒ පිළිබඳව මට දැනුවත් වෙන්න බැරිද කියලා අන්න උත්සාහත් වෙනවා. එහෙම කරගෙන යනකොට ඒකත් සාර්ථක වෙනකොට ඊළඟට බලන්න මේකේ කොහොමද මේ පිම්බීමක් ඉතාම සුළුවෙන් පටන් ගන්නෙ? ඒ කොහොමද ක්‍රමානුකූලව වෙනස් වෙන්නේ? ඒක කොහොමද ඊළඟට ආයි අර දැනීම අඩු වෙලා ගිහිල්ලා අවසන් වෙලා ඡය වෙලා දුර වෙලා යන්නේ කොහොමද? ඊළඟට මේ පිම්බීමක් අවසන් වුණාට පස්සේ හැකිලීමක් පටන් ගන්න කලින් නිකන් තියෙනවා නිකන් විවේක සබහායක් වගේ. මුකුත් නැති ගතියක් වගේ. ඒකෙත් නිකන් හිත පවත් ගන්න. ඊළඟට කොහොමද හැකිලීමක් ඊටාම සියුම් පටන් ගන්නෙ? ඒකේ දැනීම වැඩි වීගෙන එන්නේ කොහොමද? සැහැල්ලු බවක් වැඩි වීගෙන එන්නේ කොහොමද? ඊළඟට ඒකත් ඔන්න දුර වෙලා ගිහිල්ලා ඔන්න හැකිලීම අවසන් වෙන්නේ කොහොමද? හැකිලීමයි පිම්බීමයි අතර ඒ තියෙන හිඩස කොහොමද Tamanට වැටෙන්නේ? මේ විදිහට මේකේ හොඳට පිම්බීම හැකිලීමේ මුලමැදාග දැනගත්තා නම් අන්න ටික 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 පිම්බීම හැකිලීම නැති වෙලා යනවා. Tamanගේ හිත එක්කෝ තදවීමක් නැත්නම් වෙනස් වීමක් එහෙම නැත්නම් චලනයක් කම්පණය වීමක් චංචල වීමක් ඔන්නේ වගේ ඊටාම ධාතුන්ගේ ප්‍රාථමික ලක්ෂණ වලට බැස ගන්නවා. එතන ඒ බැසගත්තා නම් අන්න එතන ඉන්න ආයි පිම්බීමක් හැකිලීමක් කියලා සංඥාවක්වත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් මේ ධාතු ලක්ෂණ වලට ධාතු මනසිකාරයට හිත ලස්සන්ට මේ හරහා බැසගෙන තියෙන්නේ. දැන් අර කතා කරපු මහත්තයා කිව්වා යාගේ මුලින් තද ගතියක් තමයි ආවේ. ඒ කියන්නේ ඉතින් පටවි ධාතුවේ ලක්ෂණ වලට හිත ගිහිල්ලා තියෙනවා. එතෙන්දී ඒ පිළිබඳව දැනුවත් වෙන්න. හැබැයි අපිට තමන්ට මුලින්ම දැනෙන්නේ පටවි ධාතුවේ, එහෙම නැත්නම් ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ කියලා කිසිම නියමයක් නැහැ. එක එක්කෙනාට එක එක විදිහට දැනෙන්න පුළුවන්. ඒ නිසා එක්කෙනෙකුට මේ විදිහට දැනුණ අය මටත් ඒ විදිහටම දැනෙන්න ඕනේ කියලා එහෙම උත්සාහ කරන්න එපා. ස්වාභාවිකව සතියට වැඩෙන්න දෙන්න. එතකොට සතියට අරමුණු වෙන්නේ මොකද්ද? සතියට අරමුණු වෙන්නේ ධාතු ලක්ෂණය මොකද්ද? ඒකට ඉඩ දෙන්න. මේක ස්වාභාවිකව යන ගමනක් තියෙන්නේ. කිසිම ආතති ගතව යන ගමනක් නෙමෙයි තියෙන්නේ. සුන්දර ගමනක් තියෙන්නේ. ඒ නිසා ඒකට ඉඩ දුන්නා නම් කණ්ඩොන් ධාතුන්ගේ ලක්ෂණ මත වෙනවා. ඒ ධාතු ලක්ෂණ බලමින් යන්න තියෙන ඊළඟට. අපි මේ ඉදිරියට කතා කරමු ඊළඟ අදීර සම්බන්ධයෙන්. මම මේ සුළු වශයෙන් කිව්වේ, ඒතර පිම්බීම හැකිලීමේ භාවනාවත් ඔය විදිහට අපි මෙනෙහි කිරීමෙන් පටන් අරගෙන, මෙනෙහි කිරීමකින් පටන් අරගෙන පස්සේ ක්‍රමානුකූලව ධාතු ලක්ෂණ වලට ධාතු ලක්ෂණ මත වෙලා ඒ ඔස්සේ ධාතු මනසිකාරයකට යොමු වෙනවා. ආනාපාන සතියෙත් ඔය වගේමයි ක්‍රමයක් තියෙන්නේ. අපි මෙතන තීච්ච අවධානය දැන් මෙතන නාසිකාග්‍රයට ගන්නවා. එතෙන්දිත් ඔන්න ආස්වාසයක් පාසා අවශ්‍ය නම් හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා, පිට ගන්නකොට පිට කරනවා කියලා මෙනෙහි කරනවා, නැත්නම් එකයි කියලා මෙනෙහි කරනවා, නැත්නම් දෙකයි කියලා මෙනෙහි කරනවා. මේ විදිහට ඉතින් තමන්ට කැමති මෙනෙහි කිරීමේ උපක්‍රමයක් හොයාගත්තら වරදන්නේ. ටික වෙලාවක් යනකොට ඔන්න එතනත් තමන්ට තේරෙනවා දැන් මේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය ටිකක් සංසිඳෙනවා, නිකන් සැහැල්ලු වෙනවා. ඒ වගේ දේවල් තේරෙන්න පුළුවන්. සමහර ආස්වාසයන් කෙටිව වැටෙනවා, සමහර ඒවා දිගට වැටෙනවා. ඉතින් ඒ සියල්ල සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. මේකේ හරි මේ එක්කෙනෙකුට මුලින්ම කෙටිව වැටුණා අය පස්සේ දිගට වැටුණා අය මටත් එහෙම වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. තමන්ට එක එක විදිහට වෙන්න පුළුවන්. තමන්ගේ එක පරියන්කයකදී කෙටිව වැටහිලා ඊළඟ එකේදී දිග්ව වැටෙන්නත් පුළුවන්. ඉතින් හැමදේම වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන බව අවබෝධ වීමත් වටිනවා. මොකද නැත්තම් අපි කරන්නේ මේ හිත තත්ත්වගත කිරීමක්. නැත්තම් අපි කරන්නේ අපිට අපේ පාලනේ තියෙනවා කියලා හිතා ගැනීමක්. නමුත් මෙතන වෙන්නේ අපි අස්පනා අපිට මේ ධාතු ලක්ෂණ වලින් තේරෙන්න ගන්නවා මේක අපිට පාලනයක් නෑ. මේක මේ ධාතුන් ඒ අයට උමනා විදිහට ඒ හේතුන්ගේ සකස් වීම අනුව තමයි මේවා මේ වැඩ කරන්නේ කියලා අන්න ටික අන්න නිරීක්ෂණය හරහා තේරෙන්න ගන්නවා. ඒ නිසා ආනාපාන සතියත් අන්තිමට ආස්වාස ප්‍රස්වාස වෙන් කරගන්න බැරි වෙලා ඉතාලම සියුම් සෑහෙන එකඟ බවකට හිතේ සමාධිමත් බවකට සමාහිත බවකට එනවා. එතනින් පස්සේ අපිට ඕන නම් ආනාපාන සතිය ඔස්සේම ගිහිල්ලා හතර සතිපට්ඨානෙම වඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර එකඟ වෙච්ච බව කයේ ස්පර්ශ ස්ථාන වලට යොදලා ධාතු මනසේ කාර්ය පැත්තට නැඹුරු වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒවා ඒ එක්කෙනත් එක්ක කතා කරලා අපි බලමු. ඉතින් මම මේ පොදුවේ කාටත් ප්‍රයෝජනවත් වෙන විදිහට කිව්වේ මේ විශේෂයෙන් ආරම්භක යෝගීන්ට මේ විදිහටයි අපි මේ භාවනාව කරන්නේ. විශේෂයෙන්ම සතර සතිපට්ඨානයට මුල් තැන දීලා. ඉතින් මේ කියපු කාරණාවල යම් කෙනෙකුට ගැටළු සහගත දැනක් තියෙනවා නම් අහන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
සක්මනේදී චුට්ටක් දුර යනකොට දැන් මෙහෙට ආවම නම් ඒක විශේෂයෙන් දැනුනේ නැහැ. මොකද ටිකක් කාය ටිකක් දරත ගතියයි. ගෙදරදී සක්මන ටිකක් යනකොට බැරි වෙලාවත් ඇස්පිය වුණොත් අරින්න බැරි වෙනවා.
කොච්චර කාලයක් භාවනා කරනවද?
අවුරුදු 5-6ක්
විතර. 5-6ක් කරනවා. ආනාපාන සතියේද මුල් කමටහන වශයෙන් අරන් තියෙන්නේ?
නෑ ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය මේ දැන් මෙහෙට එන නිසා මම ටිකක් හුරු කරා.
මුලින් කරේ මොකද?
මට හුරු මෛත්‍රිය.
මෛත්‍රිය භාවනාව.
බුදුගුණයි.
මෛත්‍රිය බුදුගුණයි කරේ. මෛත්‍රිය බුදුගුණයි කොච්චර කල් කරාද?
හැමදාම කරනවා.
හැමදාම කරනවා.
සමහර දවස්වලට කෙරෙන්නේ නැහැ.
ඔව්.
ඒත් හැමදාම පැය කාලක් විනාඩි 10ක් කොහොමත් කරනවා. සතිය දවස් දෙකක් තුනක් පැය දෙකක් තුනක් කරනවා.
හොඳයි. ඒකේ අපිටම ඔය දෙකෙන් එකකට බස්සලා ගත්තොත් කොයිකද ප්‍රමුඛතාවය දීලා කරන්නේ? මෛත්‍රී භාවනාවද බුද්ධානුස්මතියද?
මොනම කරන්න බෑ. බුද්ධානුස්මතියයි මෛත්‍රියයි අසුබේ නම් එච්චර හුරු නැහැ. මරණයයි තුනින්ම හිත බොහොම සංසුන් කරගෙන සමාධිගත
කරනවා. එතකොට අපිටම මෛත්‍රී භාවනාවෙන් යම්ස කෙනෙක් ආරමුණු කළා යාට සුවපත් වේවා එහෙම කියලා කරන ක්‍රමයක්ද යන්නේ? නැත්නම් මට සුවපත් මම නිදුක් වෙම්මා ඒ වගේ ගිහිලා ඉන්න මුළු ලෝකෙටම පතුරු වන ස්වභාවයකටද යන්නේ?
මෙහෙමයි සමනහස මම කරන්නේ නම් ඉසලම මට ඊට පස්සේ හිතවත් අයට හොම කර මුළු ලෝකෙටම විශ්වයටම පතුරලා ආයෙත්ලා ගන්නවා සුවපත් වේවා කියන වචනෙට විතරක්.
හරි.
ඊට පස්සේ මම ඒක සම්පූර්ණයෙන් මගේ අකුරු කැඩෙන හිතින් ඒවා හිතන් ඒක දකින්න මිස මෙනෙහි කිරීමක් කරන්නේ
නැහැ. ඔව්. එතකොට අපි තුන් දැන් ඒ ඉහළම මට්ටමට ආවා කියලා හිතන්න. දැන් තමන්ට කරගත්තා ඊළඟ කාට හරි හිතවත් අයටත් කළා ඊළඟට මුළු ලෝකෙටම නිකන් සමබර විදිහට මේ කාටවත් විශේෂයක් නැතුව සමබර විදිහට සූපත් වේවා කියලා දැන් කියනවා. එතකොට නිකන් තමන් නිකන් හරිනම් මෛත්‍රී බීජයක් නිකන් වගේ නිකන් මුළු ලෝකෙටම නිකන් මෛත්‍රී පතුරුනෝ වගේ මට්ටමක් දැනෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම අර මේ භූතාවාසම්බ වේසිව සබ්බේ සත්තාබවන් සුඛිතත්තා කියන වචනේ පස්සේ තමයි ආයතල සුවපත් වේ වචනේ පටන් ගන්නෙ. ඒකත් මට දැනෙනවා එහෙම.
හොඳයි. දැන් අන්තිමට එන්නේ සුවපත් වේවා කියලා විතරයිද කියන්නේ?
සුවපත් වේවා කියලා විතරමයි කියන්නේ. වචන පාවිච්චි
කරන්නේ. හොඳයි. ඔය ඒ මට්ටම කොච්චරලා පවත්වන්න පුළුවන්ද?
එතන ස්වාමීන් උපචාර සමාධිය එහෙම යන්න නැහැ. ඒ කියන්නේ දම්පාට ආලෝකයක් එනවා, ඊට පස්සේ හිත සංසුන් වෙනවා. ඊට පස්සේ මුකුත් සිතුවිලි නැතුව ඉන්නත් පුළුවන්. හැබැයි පොඩි දෙයක් තියෙනවා. දැන් සිතුවිලි නැතුව ඉඳලා ඉවර වෙලා ආයෙත්ලා සිතුවිලි ගලන් එනකොට එන්නේ මම තදින් මගේ හිතට දාලා තියෙන දෙයක් නේ. මම මේක මතක් කරලා කරන්න ඕනේ කියන සිතුවිල්ල ඇති කරලා තියෙන්නේ. ඒ සිතුවිලි විතරයි ගලන්නේ, වෙන කිසිම සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ.
හොඳයි. බලන්න ওই පැත්තෙම යන්නත් පුළුවන්. දැන් ඔය කියන්නේ සමතෙන් සෑහෙන්න ගිහිල්ලා තියෙනවා. දැන් ඉතින් විපස්සනා පැත්තට දාන්න ඕනේ. විපස්සනා පැත්තක් කළම නැහනේ.
විපස්සනත් දැන් එතනදී ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් තියෙනවා. එතන හරියටම මට තේරෙන්නේ නැහැ. දැන් උපචාර සමාධියෙන් දෙයාකාරයකට යනවා. එක විදිහකට යනවා අරමුණට බැස ගන්න විදිහකට යන්න පුළුවනි. තව විදිහකට යන්න පුළුවනි අරමුණ නැ දකින විදිහට. ඒ කියන්නේ ආලෝකේ මම නැහැ. ඒක යනවා. මම එතන නැහැ. අර දෙපැත්තටම යන්න පුළුවනි. මට ඉතින් පොඩ්ඩක් ඒගෙන
හොඳයි. ඒක තමයි. දැන් ඔය කොයිකත් හැබැයි තාම මේ සමත පැත්තේ තියෙන්නේ. සමත පැත්තේ තියෙන්නේ. ඒකෙන් මං අහුවේ අර පවත්වන මට්ටමේදී Tamanta අර සූපත් වේවා විතරක් කියලා කියනකොට يعني ලෝකේ නිකන් සමස්තයක් වශයෙන් අරමුණු කළා ඒ සමස්තයට හිත බස්සවලා වගේද අරමුණු කරන්නේ? එහෙම නැත්නම් Taman එකෙන් අයින් වෙලා පැත්තකින් ඉඳලා බලාගෙන ඒ ලෝකෙට නිකන් වතුරනෝ වගේ දෙයක්ද කරන්නේ?
පැත්තකට ඉඳලා ඉඳන් වතුරනෝ වගේ කරන්නේ. නමුත් ආරකත් හිතුවොත් එතනට බහින්නත්
පුළුවන්. හොඳයි.
දෙකම කරලා බලලා තියෙනවා
කොහොමද කියලා. සක්මන් භාවනා කරනවද?
සක්මන් භාවනාව මට එච්චරම හුරු නැහැ. ඊට පස්සේ දැන් මෙහෙ එන නිසා මම ටිකක් දැන් මාස දෙකක විතර කරා. කරනකොට පොඩ්ඩක් දුර යනකොටම S2 පියවුනොත් අරින්න බෑ මොන හේතුවට ඉඳ ගන්නව වෙනවා.
ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් වෙනවා. ඒ කියන්නේ අපේ සක්මනකින් වගේ දෙයකින් තොරව සමාධිමත් පැත්තක් දියුණු කරනකොට අපේ සමාධි ඉන්ද්‍රිය හොඟාවක් වර්ධනය වෙනවා. සමාධි ඉන්ද්‍රිය වර්ධනය වෙනවා සතිය හැබැයි පැත්තකට යනවා. මොකද සමාධි ඉන්ද්‍රියක් ඉන්ද්‍රියක් වශයෙන් වඩනකොට හරි ප්‍රබලයි. ඒ සමාධි ඉන්ද්‍රියෙන් අර අනිත් ඉන්ද්‍රියෙන් යටපත් වෙලා සමාධි හොඳට ස්මතු වෙනවා. ඒකේ හරි මේ සුවයක් තියෙනවා. සමාධියේ තියෙන ලොකු සුවයක්. ඒක තමයි. ඉතින් ඒ හින්දා අපිට මේ සමාධි සුවයෙන් ඉතින් පැය ගණන් ඉන්න පුළුවන්. ලොකු සතුටක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා, කයට ලොකු ආසාදයක්, يعني ආසාදයක් කියන්නේ බොහොම නිරාමිස ප්‍රීතියක් දැනෙනවා. ඉතින් ඒක පැය ගණන් ඉන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙනවා පොඩි පොඩි උගුල් තියෙනවා. පොඩි පොඩි හිර වෙන තැන් තියෙනවා. මොකද කෙලස් ටික ඔක්කොම යට තියෙනවා. කෙලස් යට තියෙද්දි මේ සමාධි ශක්තියෙන් කෙලස් යටපත් කරන ක්‍රමයක් තමයි සමත භාවනාව කියලා කියන්නේ. දැන් අපි විපස්සනා භාවනාවේදී යන්නේ එහෙම එකක් නෙමෙයි. විපස්සනා භාවනාවේදී යන්නේ නිකන් මුහුණට මුහුණලා කරන සටනක් වගේ දෙයක් තමයි යන්නේ. ඒකෙදිත් යම් පමනකට මුලදී සමතයක් භාවිතා කරාට වරදක් නැහැ. මොකද එක පාර්තම මේ මෙනෙහි කිරීමකින් අනේක ටිකක් මේ අමාරුයි. ඒ නිසා අපි දැන් විපස්සනාවකදී වුණත් හොඳට හැබැයි සතියේ මුල්තැන දිලා තමයි විපස්සනාවක් යන්නේ. එතෙන්දී සමාධියක් මතුවෙන්න පුළුවන්. ඒක හැබැයි වෙනස් වෙමින් යන අරමුණුත් එක්ක එතන ගත්ත සමාධියක්.
එහෙම තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් ස්වාමිනාද? ඒ කියන්නේ මම චිත්තානුපස්සනාව හොඳටම වඩන කෙනෙක්. ඒ කියන්නේ මේ gedara iddi ඉඳගෙන භාවනා කළා නෙවෙයි. පාරේ තොටේ යනකොට දකින්න රූපෙට උනත් ඒක දැන් එහෙම හුරු කරපු නිසා සංඥා හුරු කරපු නිසාද දන්නේ. දැන් එක පාට ඒ සිතුවිලි එන යන ඒවා
තේරෙනවද?
ඒ ඔක්කොම
හොඳයි. ඒ කියන්නේ හිත දිහා වෙනත් කෙනෙක්ගේ හිතක් දිහා බලනවා වගේ බලන් ඉන්න පුළුවන්ද?
පුළුවන්.
එතකොට අපි තුමු හිතට එනවා කවුරු හරි කෙනෙක්ගේ මොකක් හරි ද්වේෂ සහගත දෙයක්, නියම් කවුරු හරි බැනපු කියපු දෙයක්, මොනවා හරි දෙයක් ඔන්න පැටලෙන්න එනවා. ඒ එහෙම ආවොත් මොකද වෙන්නේ?
කිසිම ද්වේෂ සහගත සිතුවිල්ලක් එක පැටලෙන්නේ නැහැ. දුවලා දෙන්න සම්බන්ධවදී සමහර විට ගැටෙන ගති තියෙනවා. ඒ අරුණාම අනිත් කිසිම කෙනෙක් එක කිසිම ගැටුමක් නැහැ.
එන්නේ නැහැ. මොකද ඒක එන්නත් බෑ. මොකද දැන් වඩලා දෙන්නෙත් මෛත්‍රිය.
අර ඒ දෙන්නත් එක තරහක් නෙවෙයි එන්නේ. නමුත් අර සමහර වෙලෙට මම කියන විදිහටම කරන්න ඕනයි කියන අර ඒ වගේ සිතුවිලියක පුංචි ඉතාම සුළු ගැටුම් ඒක ඇත්තටම ඇතුළට බහලා බලනකොට ඒ ගැටුමක් තමයි. ගැටණයක් තමයි.
හොඳයි. එහෙමනම් ඔය පැත්තෙම යන්න පුළුවන්. ආයි හැබැයි මේ සමාධි පැත්ත පොඩ්ඩක් අඩු කරලා සතියේ ඉස්සරහට ගන්නම වෙනවා.
කොහොමද ස්වාමිනාහන්සේ සමතය දැන් වහන්සේ දැන් මේ දේශනාවේ සම්පූර්ණ දේශනාව
නෙවෙයි.
දැන් මම ඇස් පියාගත්තු මට අරින්න බැරි වෙනවා.
ඔය ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ සමාධියේ තියෙන ප්‍රබලතාවය මත අපිව නිකන් දැන් එක්තරා අන්දමකින් මෝහණයකට වගේ පත් කරනවා. එක්තරා අන්දමක නිකන් හිර කිරීමකට වගේ පත් වෙනවා. මේ ඒ සමාධි ශක්තිය, ඒ සමාධි ශක්තියෙන් අපේ හිත නිකන් ආක්‍රමණය කළා වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් එහෙම දෙයක්කට වඩා හිතට නිකන් නිදහස දීලා, සමාධියක් ඇත්තෙම නැහැ, හිතට නිකන් නිදහස දීලා බලන්න හිත කොහෙටද යන්නේ?
ඉතින් සමහර දැන් එහෙම වුණාම මේ ඇස් දෙක අරින් බරුගම මෙහෙම ඔළුව ගස්සලා තමයි මේවා කරන්නේ. එහෙම කරාට කමන්නේ
නැද්ද? ඒ කියන්නේ ඕක පොඩ්ඩක් නවත්තන්න වෙනවා.
මොකද්ද
නවත්තනවා
කියන්නේ?
ඔව් සමතේ නවත්තන්න වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරගත්තේ නැත්නම් අපි අර සමාධියේ තියෙන ඒ සුන්දරත්වය, සමාධියේ තියෙන ආස්වාදය නිසා අපි ඒක තව තව හුරු කළා කෙලස් යටපත් වෙනවා. කෙලස් ටික හැබැයි එහෙම තියෙනවා. අපි එතන කෙලස් දැක ප්‍රහාණය කිරීමක් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කෙලෙසුන්ට අපි මුහුණ දෙදී යෝනේ යන්න. කෙලෙසුන්ට මුහුණ නොදී කෙලෙසුන් දැකලා ප්‍රහාණය කරන්නේ නැතුව කෙලෙස් ප්‍රහාණයක් කරන්න බැහැ කියලා බුදුහාමුදුරු කියනවා. දැන් ඔය සබ්බාසව සූත්‍රය එහෙම කියනවා. ජානතෝහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ අපස්සතෝ. මහණෙනි මම ආශ්‍රවයන් ඡය කිරීමක් වදාරන්නේ මේ දැනගෙන දැකලා කරන මේ ගනුදෙනුව හරහායි. එහෙම නැතුව නොදැක මේක කරන්න බෑ කියනම ඍජුවම කියනවා. ඒ නිසා අපි සැබෑ වශයෙන් මේ නිවනක් නම් බලාපොරොත්තු වෙන්නේ. සැබෑ වශයෙන් අපි විමුක්තියක් නම් සැබෑ වශයෙන් නිදහසක් නම් දුකින් මිදීමක් නම් බලාපොරොත්තු වෙන්නේ. අපි මේ කෙලෙසුන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ මුහුණ දෙීමේදී සමාධිය වැදගත්. සමාධිය හැබැයි මේ ආයුධයක් විදිහට සමාධියෙන් කෙලෙස් යටපත් කරනවා වෙනුවට සමාධිය තියාගන්නේ අපි නිකන් එක්තරා අන්දම නිකන් අපේ නිකන් බංකර් එක වගේ. බංකර් එක නෙමෙයි යුද්ධ කියන්නේ. බංකර් එක ඇවිල්ලා අපිට තියෙන නිකන් ෂේම භූමියක් විතරයි. බංකර් එක ඇවිල්ලා අපිට තියෙන ආරක්ෂක තැනක් විතරයි. හැබැයි යුද්ධෙට අපි බහින්න ඕනේ. සතුරත් එක්ක සටනක් කරන්න වෙනවා. අන්න ඒ වගේ. එහෙනම් පොඩ්ඩක් මම කියන්නේ දැන් මෛත්‍රී භාවනාව කමක් නැහැ. දැන් ඔතන පැය ගණන් ඉන්න එපා. දැන්
නැහැ ස්වාමීනි මම පැය ගණන් ඉන්නේ නැහැ. බොහොම ඒ කියන්නේ මට දැන් හුස්ම රැලි 3-4ක් යද්දිම ගන්න
නැහැ. එතෙන්ට යනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඕනනම් හැබැයි තව දෙයක් කරලා බලන්න පුළුවන්. හිතට දැන් අරමුණක් තේනවනේ දැන් සුවපත් වේවා එහෙම කියලා. ඒකත් අතහැරලා දාලා බලන්න. එහෙම බලලා තේනවද?
එහෙම දැන් බුදුගුණ ගත්තොත් එක එක බුදුගුණයටත් පවත්තන්න.
නෑ නෑ ඒවා නෙමෙයි මම මේ කියන්නේ. ඒවත් අරමුණු. ඒවෙන් පවා හිත වර්ණ ගැන්වෙනවා.
දැන් ස්වාමිනාස දැන් ඒ කියන්නේ එකම සද්දයකට පවා ඒ කියන්නේ දැන් මම මොන හරි සද්දයක් අහනවා නම් S2 පියගත්තොත් ඒ සද්දෙත් ඇති.
ඔව්.
ආයෙත්
උපත් වෙවම ඕනේ නෑ. අවශ්‍ය ඕන තැනක දැන් සමාධි කරන්න පුළුවන් හැකියාව ඇවිල්ලා තියෙනවා. දැන් සතිය තමයි ඉස්සරහට ගන්න තියෙන්නේ. ඒ හින්දා දැන් මෙහෙදී මම මෙහෙදී උපක්‍රමයක් වශයෙන් කියන්නම්. මෑනියෝ වැඩිපුර වෙලාවක් සක්මනට යොදවන්න. සක්මනේත් පොඩ්ඩක්
වටපිට
බල බල යන්න.
ඔව්.
වත්මනේ ටිකක් වටපිට බල බල යන්න හිත පොඩ්ඩක් නියෙන් දැන් අවුස්සලා ගන්න වෙනවා. මොකද සමාධිය වැඩි වෙලා තියෙන්නේ. සමාධිය වැඩි වුණාම අසමබරයි. එතකොට සමාධියෙන් කෙලස් කියන හිතලා බලන්න මෙහෙම තත්ත්වයක්. දැන් අපිට පුළුවන් අපිටම ගෙදර අපිට කුණු ටික ඔක්කොම ගෙයින් අයින් කරන්න නැතුව මුල්ලක තියලා හොඳට තද කළා වාජනික වහලා තියන්න පුළුවන්. ඒ වුණාට කුණු තියෙනවනේ තාමනේ. කුණු අයින් කළා නෙමෙයිනේ. දැන් විපස්සනාවෙන් කරන්නේ සම්පූර්ණයෙන් කුණු ගෙදරින් එළියට දානවා වගේ දෙයක්. කුඩු කුණු මේ කුණුටේ ගෙදර තැම්පත් කළා වහලා තියෙන එකක් නෙමෙයි විපස්සනාවෙන් කරන්නේ. සමතෙන් කරන්නේ අන්න අර වගේ දෙයක්. සමතෙන් කරන්නේ අපි වෙන බලයක් පාවිච්චි කළා සමාධි බල ශක්තියක් පාවිච්චි කළා තියෙන කුණු ටික තියෙන කෙලස් ටික මේ හංගලා තියනවා. හිර කළා තියනවා. ඒක නෙමෙයි නියම විසඳුම. බුදුහාඳුර දෙන විසඳුම සම්පූර්ණයෙන් කෙලස් මුලින්ම පුටා දමන ක්‍රමයක්. සම්පූර්ණයෙන් කෙලස් ඉවත් කරන ක්‍රමයක්. ඒක කල්යන ක්‍රමයක්. ඒක මේ එකපාරට දවසින් දෙකෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි ඒක තමයි යා දෙන ක්‍රමය. ඒක තමයි යා යුතු ක්‍රමය. ඒ නිසා පොඩ්ඩක් කියන්නේ වැඩිපුර සක්මන් භාවනාවේ දෙන්න ටිකක් වටපිට බලබලා ඒ එනකොටත් පොඩ්ඩක් හිතට සිතුවිලි එනවනම් ඒක වැළුවට වරදන්නේ නැහැ. හිත දිහා බලබලා යන්න. හිතට සිතුවිලි එනවනම් මුකුත් එක අරමුණක් ගන්නෙ නැතුව ඒ සිතුවිලි එනවා ඒගොල්ලන්ට ඔහේ යන්න දෙනවා. තමන් පොඩ්ඩක් විවේකයෙන් යනවා. ආයෙ ඔන්න සිතුවිලි එනවා වටපිට බලනවා ඒ දේවල් හරහා සිතුවිලි එනවා. ආයෙ ඔන්න ඒවට යන්න දෙනවා. තමන් මේ ආයෙ විවේකයෙන් යනවා. ඉඳගෙන ඉඳද්දි ඉඳගෙන ඉන්න එක නොකරත් කමක් නැහැ වටන හිතෙන්නේ. මොකද ඉඳගෙන ඉඳීමේ ඒ තරම්ම දැන් කියන්නේ හැදිලා තියෙන්නේ. ඉඳගෙන ඉඳීමෙන් වෙන්න ඕන කාරණේ වෙලා තියෙනවා. පුළුවන් නම් උත්සාහ කරන්න ඉඳගෙන ඉඳලා දැන් මේ මොකෙන්ද මේ ඔය මෛත්‍රී පැත්තට හිත දාන්න අපිටම දැනටත් හැබැයි ඒකත් ඇවිල්ලා තියෙන දැන් විනාඩි 5න් ඔතෙට දාන්න පුළුවන් නේ
දැන් අද බෑ මොකද හේතුව සමනහස් දැන් මම ටිකක් ඇඟ අර දරස ගැතිය වගේ දෙන්නේ
නැහැ
අනිත් එක මේ මොනාද දැන් නම් එච්චරම හොඳ නරක නෑ දවස සම්පූර්ණ වැහිබර වුණොත්
බැ
චුට්ටක් පරක්
වෙලා
ගියා කියනවා.
දැන් හොඳට ඔව් අපිටම දැන් එතෙන්ට දැම්මහම බලන්න පුළුවන් තරම් අඩු ශක්තියකින් ඒක පවත්වන්න උත්සාහ කරන්න.
අඩු
ශක්තියකින් කියන්නේ දැන් අපිටම මුල් යුගයේදී දැන් ඔය අරමුණට හිත බස්සවන්න අරමුණේ හිත රඳවන්න ටිකක් වීරයක් අවශ්‍යයිනේ.
රඳවන්න.
ඒක තමයි. දැන් මුල් යුගයේදී මුල්ම කාලවලදී දැන් ඔය අපේ හිත හුඟාවක් විසිරෙනවා. ඒ නිසා ඔය අපිට උමනා අරමුණට හිත බස්සවන්න ටිකක් දඟලන්න ඕනේ. වීරයක් යොදන්න ඕනේ. වීරයක් යොදලා තමයි අපි දැන් රඳවගෙන ඉන්නේ. නිකන් හිතලා බලන්න අපි බෝලයක් වතුරේ යට රඳවගෙන ඉන්න ඕන නම් අපි මෙහෙම අතින් තද කරගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් එයා උඩට ටක් ගාලා මතුවෙනවා. ඉතින් අපි ශක්තියක් යොදලා තමයි මේ බෝලේ වතුරේ යට රඳවන් ඉන්නේ. හැබැයි හිතලා බලන්න දැන් මේ බෝලේ ටික 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 තෙත් වෙලා නිකන් මේ එයාම ඉන්න ගන්නවා කියලා හිතන්න. එතකොට අපි මේ යොදන ශක්තිය අඩු වෙනවා. අපිට අරතරම් දැන් මේකේ හුලම් පුරවලා නම් තියෙන්නේ අපි බලයක් යොදලා තමයි ආව යට තියන් ඉන්න ඕනේ. නමුත් මෙයා ටික ටික ඝන බෝලයක් නම් ඝනයක් නම් අපි ආයෝක තද කරේ නැති වුණාට එයා යට ඉන්නවා. අන්න ඒ වගේ දැන් වැඩිච්ච සමාධියකදී අපි වීරය කරන්න අවශ්‍ය නැහැ. අපි ලොකු බලයක් යොදන්න අවශ්‍ය නැහැ. හිත විසින්ම ඒ සමාධි මට්ටමේ පවතිනවා. තේරෙනවද? හිත විසින්ම ස්වාභාවිකවම ඒ සමාධි මට්ටමේ පවතින ඉතාලම අවම වීරයක් කරා. අන්නේ අවම වීරය මට්ටමකින් ඉත පවත් ගන්න එතන. එතන එතෙන්දී පුළුවන් තරම් විවේකයෙන් පුළුවන් තරම් සැහැල්ලුවෙන් හිත එතන පවත්වන්න වීරය නොකරම. එතකොට හැබැයි මේකේ සමබරතාවයක් කරහා ආයි සිතුවිලි මතුවෙන්න පුළුවන්. ඒ මතුවීම දැන් හොඳ ලක්ෂණයක්. තේරුණාද? දැන් ඔන්න සිතුවිලි මතුවෙනවා. හැබැයි තමන් ඉන්නේ අර බොහොම සැහැල්ලු විවේක මට්ටමේ. ඒ විවේක මට්ටමේ ඉඳන් බලනවා ඔන්න මේ සිතුවිලි මතුවෙන හැටි. මතුවෙන හැටි දිහා බලනවා, තේරුම් ගන්නවා මේක මේ රාගයකට යන හිතක්. මේක නම් මේ තණ්හාවෙන් ආපු එකක්. මේක මේ මම හදා ගන්නවා, මේ මමෙක් හදනවා දේවල්. අය කියලා තමන් තේරුම් ගන්න මේ තණ්හා වශයෙන්ද, මාන්නයක් වශයෙන්ද, ditthියක් වශයෙන්ද කියලා අන්න සිතුවිලි වශයෙන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඔන්න චිත්තානුපස්සන මට්ටමට යෙදෙන්න පුළුවන්.
මම සමහරක් දැන් අර මම මේ හිත දැන් එන්නේ කියලා හිතපු නිසා ආනාපාන සතිය චුට්ටක් හුරු කරානේ. එතකොට මට සුලන් රැල්ල ටගාල නැතුවර බෙලිමුඩ ඔකම නැතුව යනවා. ඊට පස්සේ අර සිතුවිලි එන එක නැතුව ගිහින් ඒ සිඹ දැනිල එක නැතුව ගියාට පස්සේ ආයෙත්ල එන එක තමයි අර මම ඔබ වහන්සේට මේ විස්තර කරේ. අර මම හිතට දානවා දැන් මම මේක කරන්න තියනවා කියලා. මම මොන හරි දෙයක් කරද්දි ටිකක් තදින් මේවා කරනවා. මොකද නැත්තම් මට අමතක වෙයි කියලා අනිත් දේවල් එක්කලා අනිත් එක මම සිතුවිලි ගන්න කැමති නැහැ. ජීවිතේ ඉන්නකොට ඒක හරි බරයි වගේ දැනෙන නිසා.
ඔව්.
ඉතින් ඒක නිසා ඒව තමයි මතුවෙන්නේ. අර ඒව තමයි නිකන් පවි යනවා වගේ ඉන්නේ. ආවා මම මේක කරන් තියෙනවා අර කරන් තියෙනවා එහෙම.
ඒක කමන්නේ.
ඒක එපාද එහෙම මතුවී කඩ කරලා දාගන්න ඔළුවට.
ඒ කියන්නේ
සාමාන්‍ය ජීවිතේ.
නෑ එන ඒවා තද කරලා නතර කරන්න එපාද.
තද කරලා නතර කරන්නේ නෑ සම්මත. මම කොහොමත් හිතත් එක්ක මේ බොහොම සැහැල්ලුවෙන් ගනුදෙනු කරන්නේ. මොකද ඒක මට මහ බරක් ඒකයි.
ඔව්.
අර සිතුවිලි දාන එක හරිනේ දරට අමතක වෙනවනේ ඒකයි.
මොන සිතුවිලිද?
දැන් මං හිතන්නේ අද හවසට මම
මක්කර වැඩක් තියෙනවා. ඒවැදි නෑ එහෙම එපා. ඒවා ස්වාභාවිකව මතුනොත් හේතුව තේරෙනවා නම් අද මට මේ හවස වැඩක් යෙදලා තියෙනවා. ඒ නිසයි මට මේ හිතුවිලි ටික ඇවිල්ලා තියෙන්නේ. කියලා තේරුම් ගත්තා නම් ඒ සිතුවිලි එහෙම ඒගොල්ලෝ යන්න අරිනවා.
නෑ ඒව යනවා ස්වාමීන් වහන්සේ. එහෙමනේ මම කියන්නේ එදිනදා ජීවිතයේදී මම දැන් සමහර වෙලෙට ලියනවා. මොකද අර මම සිතුවිලි එක හැපෙන්න ආසයි.
ආ ඔව් ඒක හරි ඒක හොඳයි. ඒක වරදක් නෑ.
අද දවසට මේවා කරන්න තියෙනවා කියලා නැත්නම් ඒක
බරක්. ඒක කිසිම ගැටලුවක් නෑ. ඒක කිසි ගැටලුවක් නෑ.
ඉතින් ස්වාමීන් වහන්සේ ඒක එතකොට
කිසිම ගැටලුවක් නෑ. ඔව්.
අර හිතට දාන එක එච්චරම ඒක.
හොඳයි. හොඳයි. ඒ කියන්නේ හිතර නොදා ඉන්න. හිත පුළුවන් තරම් විවේකයෙන් තියන්න.
ඒක හරි කරදර.
හොඳයි. ඒ කියන්නේ හිත පුළුවන් තරම් විවේකයෙන් තියන්න. ඒක කිසිම ගැටලුවක් නෑ. ඒ කියන්නේ යද්දින් එද්දින් පවා හිත විවේක කරන්න පුළුවන් නම් හිත නිකන් සැහැල්ලුවෙන් අරමුණකින් තොරව තියන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි.
සාමාන්‍ය ජීවිතයේදීත් එහෙම ඉන්න තමයි කැමති. මොකද
හරි බර නිසා. හරි හොඳයි. ඒ පාර අහු වෙලා තිනවනම් හොඳටම හොඳයි.
සක්මන කරනකොට දැන් අර මං ටික දවසක් සක්මන කරන්න මෙහෙන්න නිසා ඊට පස්සේ මම මෙනෙහි කරන්නේ නැහැ. දැන් දෙයට විතරමයි එකක් බරන්නේ.
හොඳයි. ඔව් අනිවාර්යයෙන්. සක්මනේදීත් බලන්න.
සක්මනේදී ස්වාමීන් වහන්සේ මෙහෙම කකුල දැනන ඊට පස්සේ මේ කොන්දට එනකම්ම දැනෙනවා. ඊට පස්සේ තමයි අර S2 වැහෙන එක එන්නේ.
හරි. මේ කලු මේ මුල අවස්ථාවේදී වුණත් යටිපතුල් වල දැනෙන එක වුණත් හුඟා බර කළා බලන්න යන්න එපා දැන්.
බර කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක ඔළුවට බරයි
නේ. අන්න ඒකයි.
ඔව්. කිසිම දෙයක් බරට ගන්න නැහැ.
හොඳයි. ඒ කියන්නේ ඕමනාවෙන් හිත දැන් අර මුල් කාලේ වල වගේ ඒ අරමුණට රිංගෝල බලෙන් තද කළා අස්සර රිංගෝල දාන්න මේ බලන්න යන්න එපා. ඒ වුණාට හිතට සැහැල්ලුවෙන් පේනවා නම් බලන්න දෙන්න. එයා නොබල ඉන්නවා නම් අරමුණක් ඇසුරු නොකර ඉන්නවා නම් සක්මනේදී පවා ඒ විදිහට ඉන්න දෙන්න. දැන් හිතට වද දෙන්න එපා දැන්.
ඒක ස්වාමීන් වහන්සේ ඒකට ඉඳ ගන්නවද ඒකට
කරන්නේ? නෑ, ඒ කියන්නේ සක්මනේ ඔහේ කය යනවා. හිත අරමුණක් නෑ. එහෙම ගත්ත එහෙම தත්ත්ව දෙන්න පුළුවන් නම් එහෙම යන්න.
එහෙම தත්ත්වෙන් තමයි ස්වාමීන් වහන්සේ S2 වැහින්නේ.
ආ, වැහිනවනේ. නෑ, එපා. එතකොට වාඩි වෙන්න වෙනවා. ඒ කියන්නේ සමාධියකට යන්නේ. ආයි සමාධිය ඔඩු දුවලා දෙන්නේ. ඒක තමයි. කමක් නැහැ හැබැයි.
ඒක ඇසුවා වගේ හැමුණක් ඇස් දෙක වහගෙන ටග්ගාලා හිට.
දෙන්න යනවා. ඒක තමයි. පොඩ්ඩක් හැබැයි ඒ හින්දා මේ පොඩ වෙන වෙන වැඩවල යෙදිලා හිත පොඩ උස්සලා ගන්න
වෙනවා. වෙන වෙන වැඩ වල යෙදෙනවා සමහරවිට මම වැඩ කරන කෙනෙක් මම නිකන් ගෙදර ඉන්න කෙනෙ නෙවෙයි. නමුත් කොහොම කරත් අර කරන එක අරමුණේ තමයි වැඩේ කෙරෙන්නේ.
ඒකට
අර ටක් ගාලා මොහොතට
ඒ කරන වැඩේ යෙදෙන ගමන් හිත විවේක කරලා කරන්න බැරිද? පුළුවන්ද?
හිත විවේකෙන් ඉන්න. හිත ගලමුණු ගන්නවා හරි අඩුයි.
ඒක තමයි මම අහන්නේ. හිත දැන් අපි වැඩක් කරනවා, කය ඇවිදිනවා, හිත නිශ්චලයි. එහෙම දෙයක් තියෙනවද?
ඔව් එහෙම තියෙනවා. ඒ කියන්නේ මගේ නෙමෙයි නිකන් මම ඒක දිහා බලන් මං යනවා. මගේ එකක් නෙමෙයි කියන හැඟීමක් තමයි ගොඩක. ඒ කියන්නේ නිකන් පාරේ කඩේ බඩු ගන්න යනකොටත් එහෙම තමයි දැනෙන්නේ.
ඔව්. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන් දැන් ඇවිදිනවා කය, හිත ඉන්නවා ගෙදෙට්ට වෙලා. ගෙදෙට්ට කියන්නේ තමන්ගේ ගෙදර නෙමෙයි නිකන් කය තුල වගේ.
ඔව් වහන්සේ පවසපු අර නිශ්චල හිත තුල.
අන්න හරි.
නිශ්චල හිත තුල.
තේනවද?
එහෙමයි.
ඒකත් තේනවා.
ඒ කියන්නේ සිතුවිලියවත් මම හරියට නිකන් වතුරකට එබිලා බලනා වගේ අර ඒක ඇවිදිනවා ඇවිදිනවා.
හොඳයි. ඒ මට්ටම වරදන්නේ. එහෙමනම් ආයි අලුතෙන් මේතෙන්ට යන්න දෙයක් නැහැ. දැන් පුළුවන් තරම් විවේකයෙන් යන්න, සැහැල්ලුවෙන් යන්න. කලින් තරම් බර කළා පැය ගණන් මේ කියන්නේ ඉඳගෙන භවනා කරන්න යන්න එපා. ඒ වෙනුවට වෙනත් කටයුතු වල යෙදෙන ගමන් හිත දිහා බලන්න. හිත දිහා බලබල හිතේ කොහොමද අරමුණු වලට තාම දුවනවද? තාම මොනාහරි දේවල් පරණ මතකයන් එනවද? කරන්න තියෙන වැඩ මතක් වෙනවද? කරපු වැඩ මතක් වෙනවද? කරපු වැඩ හරහා කොහොමද මම ආවර්ජනය කළා බලන්නේ? ඒ හරහා මම සතුටක් විඳිනවද? නැත්තම් මම කරපු දෙයක් අනිත් අයට මම කියා පාන්න යනවද? මම එතන කොහොමද මම එක්ක හදන්නේ?
මම සංකල්පෙන් අදින් තියෙන එක දැනෙනවා.
ඒක තමයි. ඒව දැන් බලන්න ඕනේ. මේක භාවිතා කර කර ඒව බලන්න ඕනේ. ඒව බලබල දැන් ඔන්න ලියන්න ඕනේ. ඒව බලබල එතන දැන් විපස්සනාවක් යන්නේ. කෙලින්ම චිත්තානුපසන ධම්මානුපසන මට්ටමින් යන්නේ. දැන් අනිත් ටික වෙන්න ඕන ටික වෙලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් හිත දිහා බලාගෙන හැබැයි සැහැල්ලුවෙන් යන්න අනවශ්‍ය විදිහට සමාධිවල ඉන්න යන්න එපා දැන්.
ගොඩක් එහෙම බර දෙන්නේ නැහැ මොකද අර හැබැයි සමාධි සුවය නම් ඉතින් නිදිනවා.
තියෙනවා.
ඒකට මන් දන්නේ නැහැ කියලා. ඒක ඒ කියන්නේ ප්‍රීතියටත් වඩා සුඛය හරියට විඳිනවා මොකද
ඒක තමයි. දැන් ඒත් හුඟක් වෙලා ඉන්න එපා.
මොකද එහෙම වුණාම සමනහස මේ හිත හරි මේ ඒක හරි නිකන් හරි තදින් අකන්න වගේ එහෙම හිතන සිතුවිලි
එනවා. දැන් ඒක තමයි.
ප්‍රීතිය කියන්නේ උත්සන්න ප්‍රීතියක් තියෙනවා.
නෑ ඒක තමයි පොඩ්ඩක් හිතට ඇවිස්සෙන්න දෙන්න ඕනේ නැතුව ඕක කරන්න බෑ. නෑ හිතලා බලන්න නිකන් ඔහේ තැම්පත් වෙලා ගෙදර කුණු ටික හිර කරලා තියෙද්දි අපි පාටියක් දැම්මට වැඩක් නෑනේ. නේද? කුණු ටික ගෙදරනේ තාම. එහෙනම් පොඩ්ඩක් Taman තේරුම් ගන්න ඕනේ මේවා කොහොමද එළියට එන්නේ. කොයි මොනාද මගේ තියෙන දුර්වලතා? කොහෙද මම තාම අහුවෙලා ඉන්නේ? කොහෙද තාම මායя සැඟවිලා ඉන්නේ? කියලා ඒ තොරතුරු ටික මට එන්න ඕනේ. තොරතුරු ටික එන්නේ නැතුව ඔක්කොම ටික හිර වෙලා තියෙද්දි මම හිතන් හිටියොත් මම මේවා මුකුත් නැහැ කියලා මම වැරදි උපකල්පනයකට ආවොත් ඒක හානි කරයි. ඒ නිසා තමයි තේරුම් ගන්න තියෙන්නේ මේවට දැන් හානි කරයි කියන්නේ දැන් මම මට තේරෙනවා මෑනියෝ හිතාගෙන නැහැ මාක්කත් ලොකු ඵලයක් තියෙනවා කියලා. එහෙම නෙවෙයි මම මේ කියන්නේ. තමන්ම තේරුම් ගන්න ඕනේ මේවා එන්නේ මොනවාද? මේවා තියෙන්නේ මොනවාද? මගේ තාම මට මේ නිවැරදි කරගන්න බැරි ප්‍රදේශ මොනවාද තියෙන්නේ කියලා ඒක තමන්ට තේරෙන්න ඕනේ. කොහෙටද තාම හිත දුවන්නේ? තාම තණ්හාවකටද යන්නේ? තාම කොහෙද මම හදන්නේ? පුජ්‍යලේ හදන්නේ කොහෙද කියලා ඒ ඔක්කොම තමන්ට මේ निराවරණය වෙන්න ඕනේ. निराවරණය වුණාට තමයි පස්සේ තමයි ඒවා ටික සම්පූර්ණයෙන්ම අතහැරලා යන්නේ.
මම කියන සංකල්පන ටිකක් වැඩිපුර තියෙන සවනක මොකද මම අර සිතුවිලි චිත්තන්පසනාව කරන නිසා. ඒකෙදි ගොඩාක් තියන්නේ ධර්මයේ සම්බන්ධව. ඒක ඉතින් ලොකුම ගැටලුවක්ද?
නෑ හිතට අනවශ්‍ය විදිහට බරක් දෙන්න එපා.
බර දෙන්නේ නෑ ස්වාමිනාහස. ඒ කියන්නේ මම අභ්‍යන්තරෙන් ස්වම් ප්‍රීතියක්
ගැටියක් තියනවා. හරි. ඒක වැරදන්නේ නෑ. ඒක වැරදන්නේ නෑ. සැහැල්ලුවක් තියාගන්න. ධර්මයේ දුණට කිසි වරදක් නෑ. මේ හිත සාමාන්‍යම අවදීදී පොතක් පතක් කියනකොට නෙමෙයි බණක් අහනකොට නෙමෙයි වෙනත් කටයුත්තක් කරනකොට කයට ඒ කටයුත්ත කරන්න දින තමන් විවේකයෙන් ඉන්න. හිත පුළුවන් තරම් නිශ්චලව පවත්වා ගන්න. හිතට බරක් නොදී දැන් පුළුවන් තරම් විවේකීව සැහැල්ලුවෙන් භාවනාවට කෙරෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. දැන් අත දාලා කරන්න එපා. අත දාලා කරන්න නැතුව භාවනාවට නිකන් නිදැල්ලේ කෙරෙන්න ඉඩ දෙන්න. එතකොට තමන් සංස්කරණය කරන්න යන්න එපා. තමන් අතනින් ගෙනල්ලා මෙතනින් තියනවා මෙහෙම කරනවා අරම කරනවා ඒ මොකක්වත් නැහැ. වාඩි වෙන්නෙත් ඕන දෙයක් වෙද්දෙන් කියලා ටිකන් ඔහේ සැහැල්ලුවෙන් වාඩිලා පොඩ්ඩක් හිත දිහා බලලා ඉන්නවා. ආයි මෛත්‍රියක් කරන්නත් අවශ්‍ය නැහැ. බුදු ගුණ වඩන්නත් අවශ්‍ය නැහැ. වාඩි වෙලා හිත දිහා බලාගෙන ඉන්න එක විතරයි කරන්න
තියෙන්නේ. සමාවෙන්න ඕන ස්වාමීනාට. අහනවාට මේ දැන් මෛත්‍රිය ටිකක් අඩු කරන්නද කියලා.
ඔව් අනිවාර්යයෙන්.
තමයි සාමාන්‍යයෙන් මේ දහින සලාත් ඔක්කොටම හරි ඒක හිත ඇතුලෙන් එන ගතියක් තියෙනවා.
නෑ ඒක කමක් නෑ. ස්වාභාවිකව ආවට වැඩක් නෑ. හැබැයි මේ මෛත්‍රිය හුඟක් වීම හරහා තමන්ගේ යට තියෙනවා නම් ද්වේෂය යටපත් වෙලා. ඒක නිකන් ඔහේ යටපත් වෙලාම යනවනේ.
මොකද එහෙම එකම දෙයක් වුණා. එතකොට මට මෑණින් වහන්සේ කෙනෙක් ආවාදුන වංචනික වෙන්නේ ධර්ම කියලා. මොකද හේතුව මේ ලෙඩ දුක් වල සම්බන්ධව ආපු ගැටලු
ඒවා. ඔව්.
අනිත් පැගේ ලෙඩ දුක් සම්බන්ධව ආපු ගැටලු. එතකොට ඒවත් මම චිත්තං පසනා විදිහට ඒවත් මෙනෙහි කර කර මම උත්සාහ කරා මගේ හිත තුළ පුංචිම පුංචි හරි වංචා විදිහට දේවල් තියෙනවාද කියලා දැනගන්න. ඒ නිසා ඒකනේ අර මම කියන සංකල්පන ලොකු කොටම තියෙනවා.
ඒක තමයි. ඒවත් ඒවත් එන්න දිදී යෝනේ බලන්න.
එන්න
දිදී යෝනේ බලන්න. හොඳයි හොඳයි. අපි බලමුද තව ඉස්සරහට. හොඳයි. ඔව්. දැන් නම් පින්නපාතෙත් හරි හැබැයි උදේ කටි වැඩිද සායනාවට. දැන් තමයි. මේ දිග ප්‍රශ්නයක්ද? වැඩිද? අපිට පොඩ්ඩක් පින්නපාතෙත් වැඩින්න වෙලාව තියෙනවා. එහෙනම් එහෙනම් අපි හෙට පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. හෙට මම දවල් 1ට තමයි ධර්ම සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා මේ හෙට දවල් 1 ඉඳන් ඕන තරම් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ දවසේ ඉඳන් 1 දිගටම 5ට තමයි සාමාන්‍ය පරිදි කරන්නේ. ඒ හින්දා අපි එහෙනම් හෙට තියාගමු මේ ප්‍රශ්නේ. හොඳයි හොඳයි. එහෙනම් සහභාගී වුණු සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් උනන්දුයෙන් දැන් මේ තමන්ට ඉස්සරහට දවස් ගාණක් තව තියෙනවා මේ තමන්ගේ ආධ්‍යාත්මික ගුණ දියුණුවට කටයුතු කරන්න. ඉතින් සියලු දෙනාට මේ සඳහා සියලු සුඛ විහරණයන් සැලසিলা තමන් බලාපොරොත්තු වුණු පරිදිම තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවන් ඉටු කරගන්න දියුණු කරගන්න අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. සියලු දෙනාට තෙරුවන් සරණයි.